සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගා වේජායතේ භූරි අයෝගා භූරි සංඛයෝ ඒතන් විදා පතඤ්ඤත්වා භවය විභවයච තතත්තානං නිවේසෙය යතා භූරි පවඩ්ඩති ති
මාවනැල්ල බෝධිතැන්න ආරණ්‍ය සේනාසනාධිපති උපකල්‍යාණ මිත්‍ර තෙල්දෙණියේ සුදම්මානන්ද ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩමවා වදාරන්නට යෙදුණ මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාගර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි හැටියට යමක් වර්ධනය වේ නම් උඩට වැඩෙයි නම් ඒ වැඩෙන දේවල් අතර ඥානය සම්මා දිට්ඨිය ප්‍රඥාවේ වර්ධනය ශ්‍රේෂ්ඨයි. ඒක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ බීජ සූත්‍රයේදී. යමක් ඉහළට වැඩේ නම් කින්සු උප්පති තං සෙට්ටං කින්සු නිපත තං සු නිපත තං වරං යමක් කවරක් ඉහළට වැඩීම ශ්‍රේෂ්ඨද, කවරක් බිම ඇද වැටීම කඩා වැටීම විනාශ වීම ශ්‍රේෂ්ඨද? දේවතාවෙක් අහපු ප්‍රශ්නයක්. තව දේවතාවක් උත්තර දුන්නා, බීජං උප්පති උප්පත තං සෙට්ටං වුට්ටි නිපත තං වරා. ඉහළ වැඩෙන දේවල් අතර ධාන්‍ය බීජ වැඩීම ශ්‍රේෂ්ඨයි. මොකද ධාන්‍ය හරියට වැඩුණොත් මිනිස්සුන්ට ආහාර හම් වෙලා මුළු රටම ස්වයං පෝෂිත වෙලා දියුණු වෙනවා, සංවර්ධනය වෙනවා. බිමට වැටෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨ මොකද්ද? වර්ෂාව. නියං කාලේ බලන් ඉන්න ඕනේ, රස්නේ කාලේ හැම වර්ෂාව වැටෙනකම්. මොකද වර්ෂාව වැටුණොත් හොඳට භෝග වගා වෙනවා, රට ශස්ත්‍රීයක වෙනවා, රට දියුණු වෙනවා. ඒක ලෞකික පැත්තෙන් හරි. ධාන්‍ය වැඩෙනවා කියන එක රටට අවශ්‍යයි. ඒක රජයේකට දෙන ලොකු වගකීමක්. ඒ නිසා නෝ කුඹුරු හැම ගොඩ කරන්න දෙන්නේ නැත්තේ. ධාන්‍ය වැඩෙනවා කියන එක විශේෂයි. ඒක රටකට අවශ්‍යයි. ඒක විශාර වගකීමක්. ඒක දිනුන ඒක වෙන්නට නම් වර්ෂාව ලැබෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ලෝකෝත්තර වර්ධනයක් සහ විනාශ වීමක්. විජ්ජා උප්පති තං සෙට්ඨා අවිජ්ජා නිපත තං වරා. ප්‍රඥාව විද්‍යාව ඉහළට වැඩීම තමයි ශ්‍රේෂ්ඨ. ඥානේ ප්‍රඥාවේ සම්මා දිට්ඨියේ දිනුව තරම් තවත් ප්‍රයෝජනවත් දෙයක් නැහැ. කඩා වැටීම කවරක වේද? අවිද්‍යාවේ, මෝහේ, නොදැනුවත්කමේ. මේක විනාශ වෙන තරම් තවත් යහපතක් සත්වයාට නැහැ. එහෙනම් අද දවසේ අපේ දේශනාව ලෙස අපිට ආරාධනා කරන්න ඉදෙන මාතෘකාව ලෙස සම්මා දිට්ඨිය ගැනනේ දේශනා කරන්න ඉදෙන. අපේ විජේමාන්න මහත්මයාගේ ආරාධනාව අපිට සම්මා දිට්ඨියෙන් ධර්මයේ දේශනා කරන්න කියලා ස්වාමින් වහන්සේ මට ආරාධනා කරා දින කිහිපයකට කලින්. සම්මා දිට්ඨිය ගැන මොකක්ද? කෙටි උත්තරයක් කියන්න බල. යහපත් නිවැරදි දැකීම. සම්මා සම්මා කියනකොට ඒකේ අර්ථ කීපයක් තියෙනවා. එක අර්ථයක් තමයි නීයානික. නිහානික කියලා කියන්නේ නිවනට සුගතියට පමුණවන. මෙතන කතා කරන්නේ නිවනට පමුණවන. යාතාවක ඒ සම්මා දිට්ඨියෙන් යමක් දකිනම් ඒක යහපත්, ඒක නිවැරදි, ඒක සත්‍යයක්, ඒක සත්‍ය වූ දෘෂ්ටියක්. කුසල අකුසල් නසන යහපත ළඟා කරගෙන දෘෂ්ටියෙන් දෘෂ්ටියක්. ඒක දෘෂ්ටිය තිබුණා කියන එකෙන් අනුගමනය කිරීමෙන් දියුණු කිරීමෙන් අයහපතක් වෙන්නේ, යහපතක්මයි සිද්ධවන්නේ. දැන් සම්මා කියලා කියන්නේ දිට්ඨිය කියලා කියන්නේ දිස ධාතුවෙන්. දිස කියලා කියන්නේ දැකීම අර්ථයෙන්, දකිනවා. දකිනවා කියන එකේ තියෙන දර්ශනය කියන එක. ඇස් දෙකෙනුත් දකිනවා, අපි හිතෙනුත් දකිනවනේ. මට යමෙක් පිළිබඳ දැක්මක් තියෙනවා, අදහසක් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා, සලකන ක්‍රමයක් තියෙනවා. මේක තමයි මේ දර්ශනය කියලා කියන්නේ. සමහරව හිතනවා මරණින් මත්තේ උප්පත්තියක් නැහැ, ඒ නිසා පුළුවන් තරම් විනෝද වෙන්න. සමහරව හිතනවා අවිනාශ ආත්මයක් තියෙනවා, භවෙන් භවයට යන, ඒ නිසා ඒ ආත්මයට ආදරය කරන්න. මේකට කැමති වෙන උපනිෂද් දර්ශනයේ තියෙන ඒ සියල්ල බ්‍රහ්මන් වෙනම විශේෂ සර් ආත්මයක්. ඒ වගේ එක දර්ශන ලෝකෙ තියෙනවා, සැලකීම් තියෙන. මේවට තමයි දර්ශනය කියලා කියන්නේ. සම්මා දිට්ඨි කියලා කියන්නේ යහපත් නිවැරදි දැකීම. ඒ දර්ශනේ තියෙනකොට කාටවත් වරදින්නේ නැහැ. ඔක තමයි කතාව සරලව කිව්වොත්. වරදින්නේ නැහැ. අයහපතක් වෙන්නේ නැහැ. సంతානේ අකුසල් දුරු වෙනවා. ඒ දැක්ම තියෙනකොට. ඒ නිසා ඒ දර්ශනය සර්ව සම්පූර්ණ දර්ශනයක්. මතක තියාගන්න, මරණින් මත්තේ උප්පත්තියක් නැහැ කියලා කවුරු හරි තර්ක කරොත්, ඒ තර්ක කරන කෙනාට පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සම්මා දිට්ඨිය හේතු යුක්ති සහිතව ප්‍රතිෂේධ කරන්නට බෑ. ඒක ඊතරම් බලවත් නිවැරදි සම්මා දිට්ඨියක්. දැන් අපි බලන්නට ඕනේ මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ. ඒ ප්‍රභේද ගොඩක් තියෙනවා. මම අද දේශනා කරන්නේ සාමාන්‍යයෙන් සම්මා දිට්ඨිය විවරණය කරන ක්‍රම තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය, විදර්ශනා ඥානය, මේ සියල්ල කැටි වෙන විශාල දේශනාව. විශාල දේශනාවක් කියලා කියන්නේ එක කරුණක ගැඹුරට යනව නෙවෙයි, හත්පස කතා කරන දේශනාව. ඒ වගේ දේශනා වර්ග දෙකක් තියෙනවා. එකක් නෑ, උදාහරණයකට අපි ගත්තොත් චතුරාර්ය සත්‍යෙහි දුක්ඛ සත්‍ය ගැන විතරක් දේශනා කරන්න පුළුවන් පැයක් දෙකක් නේ. චතුරාර්ය සත්‍යම අල්ලලා පැය දෙකක බණක් කියන්න පුළුවන්. මේ දෙකේදී දුක්ඛ සත්‍ය ගැන වැඩිපුර දැනගන්න හම්බ වෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන පොදුවේ කියනකොටද, දුක්ඛ සත්‍ය ගැන විතරක් කියනකොට? විතරක් කියනකොට නේද? එහෙම නෙවෙයි, PhD එකක් එහෙම කරන්නේ, පවා කරන්නේ එක ටොපික් එකක් කරලා ඒ ගැඹුරට යනවා. මම අද සම්මා දිට්ඨිය කියන මාතෘකාව පොදුවේ කතා කරන්නේ. සම්මා දිට්ඨියෙහි අවස්ථා හයක් තියෙනවා, මතක තියාගන්න. අවශ්‍යයි ලියාගන්න. සම්මා දිට්ඨිය අවස්ථා හයයි. එකක් තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ලෝකයේ තියෙන গুপ্ত ගැඹුරු ධර්ම නියාමයක් වන කර්මයට විපාක ඇත කියන මේ පිළිගැනීම, ඒ අවබෝධය. දෙවෙනි එකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා. ඒ චතුසත්‍ය සම්මා දිට්ඨිය කොටස් හතරකට වර්ග වෙනවා. අතරම් පහකට වර්ග වෙනවා, කොටස් පහකට. ඒ පහයි කම්මස්සගත සම්මා දිට්ඨියයි කියන හය තමයි හය කියන්නේ. සමහර පොත්වල මේක දක්වලා තියෙන පහකට. චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳ අතරම එක හතරයි සමා වෙන්නේ. ඒක චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට ඒකේ තියෙනවා පළවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමය වශයෙන් ඉගෙන ගැනීම. දැන් අභිධර්ම එහෙම ඉගෙන ගන්නවනේ, සවන්ස උගන්නවනේ අභිධර්ම. ඒ මොකක්ද ඉගෙන ගන්න? චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගෙන ගන්න. අභිධර්ම ඉගෙන ගන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න. මොකද අභිධර්මයේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? රූප 28යි ලෞකික සිත 81යි ඉගෙන ගත්තද? ප්‍රඥා වර්ජිත චෛතසික මෝහේ ලෝභේ වර්ජිත චෛතසික 51යි. මේක දුක්ඛ සත්‍ය නේ. මේ චිත්ත චෛතසික ඉගෙන ගන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්නවා කියන එක. චිත්ත චේතසික රූප නිර්වාණ ඉගෙන ගන්න. නිර්වාණ කියන්නේ මොන සත්‍යද? නිරෝධ සත්‍ය. ලෝභ චෛසිකේන මොන සත්‍යද? සමුදය සත්‍ය. මාර්ගඵල සිත් මාර්ග සිත්වල දින මාර්ගාංග 8 කියන්නේ මොන සත්‍යද? මාර්ග සත්‍ය නේද? චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න අභිධර්ම ඉගෙන ගන්නවා කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුමත් සම්මා දිට්ඨියක්. ඒකට කියන සුතමේ ඥානය කියලා. සුතමේ ඥානය. ඒතර මේක දෙකනේ. පළවෙනි එක මොකද්ද? මතක තියාගන්න. කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒකත් කියලා ඉන්නකෝ ඉස්සල්ලාම. බණ අහනකොට බණ අහන පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා තික නිපාතේට. අහලදිනේ. පළවෙනි එක්කෙනා කවුද? නික්කුජ්ජපඤ්ඤ පුද්ගලයා. නික්කුජ්ජපඤ්ඤ කියන්නේ කෝප්පේ අනිත් පැත්ත ගහලා දිනවා. හාමුදුරුව ඇවිල්ලා බණ දේශනා කරනවා කියලා වතුර හලනවා. වතුර තමයි හලනවා දැන් කෝප්පෙට. බණ කියන. කන පිට ගහලා තිනකොට වතුර යනවා දතුරට. වාජිනේ තමයි ඔබගේ හිත, ඔබගේ సంతාණය. මේ సంతාණයට වතුර ඇතුළු වෙන්නේ නැහැ, කරුණ ඇතුළු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්‍ය විහිිත වෙනවා, නිදා ගන්නවා බණ කියන. සමහර නිින්ද යනවා වෙන්න පුළුවන්. නිදාන බට පිට වෙන දේවල් හිතනවා. මේක නික්කුජ්ජපඤ්ඤ පුද්ගලයා. කොච්චර එයාට බණ කියන එක තේරුම්වන්නේ නැහැ අතර. තව ඉන්න එකනේ උච්ඡංගපඤ්ඤ පුද්ගලයා. මොකද උච්ඡංගය කියන්නේ? උච්ඡංගන ඔඩොක්කුව. ඔඩොක්කුවේ බෝලයක් තියාගෙන එකපාරට නැගිටිනව මොකද වෙන්නේ? බෝලෙ බිම. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර අය බණශාලාවේ බණ අහලා ඒ ඔක්කොම දැනුම බණශාලාවේම තියලා ගෙදර යනවා. ගොඩක් අය එහෙමයි. ආ එතකොට උච්ඡංගපන්. එයාට නිකුජ්ජ කිනට වඩා හොඳයි. මොකද මොහොතක් හරි ඥානෙ අවදි වෙනවනේ. එහෙන මොහොතේ හරි. නිකුජ්ජ උච්ඡංගපඤ්ඤ පුද්ගලයාටත් අධිගමයේ ලබන්න ලේසි නෑ. මොකද අමතකයි. කරුණු මතක නෑ. ඒකෙන් අපිට වාසියක් තියෙනවා. මොකද? එකම වර 3-4 පාරක් කියත හැකි. ඈ? ඇයි? ඈ? ඒ කියන්නේ එකම කියනකොට ආවුල්නේ. ආමුදුරු ඊයේත් ඔක් කිව්වනේ. අපි දන්නවා බණක් කියන්නේ එනකොට අපිට මතකයිනේ කියපු බණ. මේක ඉතින් මතක නෑ. බය නැතුව කියලා දානවා. එදා සාදුකාරද හොඳයි. අරනේ නමුත් ඒක මට ඒක මම අනුමත කරනවා නෙවෙයි. උච්ඡංගපඤ්ඤ පුද්ගලයා වෙන්නත් එපා. යසිනා උක්කුජ්ජපඤ්ඤ නික්කුජ්ජිතංම උක්කුජ්ජෙය. උඩට හරවපු භාජනය මේ භාජනයේ දාන වතුර ටික රැඳෙනවා. ඒ වගේ සමහර අය බණ අහනකොට හොඳට හිතේ දරා ගන්නවා. gedara gila manasikara කරනවා. එහෙම කරගන්න අමාරු නම් ලියා ගන්නට ඕනි. බණක් අහනකොට පොතක ලියන්න ලැජ්ජ වෙන්න එපා. ඉස්කෝලෙත් එහෙමනේ. ගුරුවරයා උගන්වන ලියා ගන්න මොකද gedara gila බලන්නට එපයි. ඒ නිසා බණ අහනකොට බණශාලාවක හොඳට හිතේ ධාරණ ශක්තිය තියෙන ඇස් වහගෙන නැත්නම් හොඳට අවධානය දාලා අහගෙන ඒක තේරුම් ගන්නවා. ඒක හරි. එහෙම අමාරු නම් Taman දන්නවනම් කරුණු අමතක වෙනවා මට මේ කියන දේවල්. නෝට් කරගන්නට ඕන. ලියා ගන්නට ඕන. එතකොට ඒ නික්කුජ්ජපඤ්ඤ පුද්ගලයා ඒක නිවසට ගියලා කල්පනා කරනවා. මානසිකාර කරනවා. එයාට ධර්ම මාර්ගයේ හැසිරෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා නික්කුජ්ජපඤ්ඤව ධර්මය ශ්‍රවණය කරන්න උත්සාහවත් වෙනවා. ඒතර පළවෙනි සම්මා දිට්ඨිය මොකද්ද කීවේ? එන කම්මස්සගත සම්මා දිට්ඨිය. දෙවෙනි එක චතුසත්‍ය සම්මා දිට්ඨිය. මේක සවිස්තරයි. මේකේ පළවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගෙනීම. ඉගෙනීම. ඒකේ දෙවෙනි පියවර තමයි විදර්ශනා ඥානය. විපස්සනා වඩනවනේ. විදර්ශනා ඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට නංවලා සංස්කාර ධර්මයේ අරමුණු කරන මෙනෙහි කරන අවබෝධ කරන එක තමයි දෙවෙනි එක. තුන්වෙනි එකයි විදර්ශනා ඥානෙහි මස්තක ප්‍රාප්තිය. මස්තක ප්‍රාප්තිය කියන වචන තේරෙනවද? මස්තකය කියලා කියන්නේ ඔළුව කියන එකනේ, මුදුන කියන එකනේ. මුදුනට පැමිණීම මස්තක ප්‍රාප්තිය. අර මස්තිෂ්කය කියලා කියන්නේ මොළේට. එතන මේ මස්තක ප්‍රාප්තිය කියන්නේ විදර්ශනායේ මස්තක ප්‍රාප්තිය anu විදර්ශනා වඩලා ඇවිල්ලා අවසානයේදී ඒක සම්පූර්ණ වෙන අවස්ථාව. ඒකට කියනවා මාර්ග ඥානය කියලා. මාර්ග ඥානය. මාර්ග සම්මා දිට්ඨිය. ලෝකෝත්තර මාර්ග සම්මා දිට්ඨිය. එතන චතුරාර්ය සම්මා දිට්ඨි අවස්ථා දෙක තුනක් කියවුණා. මොකද්ද? සුතමය ඥානය, ඊට පස්සේ චින්තාමය ඥානය කියලා තෝකට ගන්න පුළුවන්. ඒතරට කමක් නැහැ. ඊට පස්සේ විදර්ශනා ඥානය, මාර්ග ඥානය, ඊළඟට එනවා ඥානයක් ඵල ඥානය. ඵල කියලා කියන්නේ යන්න කිව්වා කියන එක නෙවෙයි ඈ. ඵල කියලා කියන්නේ මහා මාර්ගයේ ඵලය කියන එක. මාර්ගයේ ප්‍රතිඵලය කියන එක. ඒකේ තියෙන ඥාන ඒකට නම් ඵල සම්මාදිට්ඨිය. તો කීයක් කියුණාද? හතරයි නේ. කම්මස්සකස්ස සම්මාදිට්ඨිය එකයි. මේ දෙක අතරට තව සම්මාදිට්ඨියක් එනවා. ඒක විශේෂයෙන් කතා වෙන්නේ නැති සම්මාදිට්ඨියක්. ඒක ලියාගෙන ඒකට කියනවා ධ්‍යාන සම්මාදිට්ඨිය. මොකද්ද? ධ්‍යාන සම්මාදිට්ඨිය. ඒතර කීයද ඔක්කොම? හයයි නේ. කියන්න බලන්න හයියෙන්. කම්මස්සකත සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක ලොකු කුලකයක්. ඒකේ කොටස් තියෙනවා මොනවාද? සුතමය ඥානය, විදර්ශනා ඥාන, මාර්ග ඥානය, ඵල ඥානය, ඊට පස්සේ ධ්‍යාන සම්මාදිට්ඨිය. මේ තමයි සම්මාදිට්ඨි වර්ග 6. දැන් මේකෙන් කීයක් තියෙනවද අපිට? නිකන් හිතන්න අත උස්සන්න ඕනේ. හිතන්න කල්පනා කරලා. මේකෙන් කීයක් තියෙනවද? කම්මස්ස කත සම්මාදිට්ඨිය තියෙනවද? තියෙනවා. මේක මතක තියාගන්න. තේරවාද ධර්මයේ හැටියට කම්මස්ස කත සම්මාදිට්ඨිය කියන එක අවස්ථා කීපයකින් තියෙන්න පුළුවන්. සමහරුන්ට මේ කම්මස්සකත සම්මාදිට්ඨිය ගැඹුරින්ම පිහිටනවා යථා කම්මූපග ඥානය කියන අභිඥාව ලැබෙනකොට. ඒ කියන්නේ සමාධිය දියුණු කරලා සමහරු දිවසින් බලනවා කර්ම විපාක. අහවලා අතන ඉපදුනා, අහවලා මෙතන ඉපදුනා. තමන්ට මොන විපාකද ලැබෙන්නේ ඒක ප්‍රත්‍යක්ෂ ලෙස තේරුම් ගන්න. ඒකට කියනවා කම්මස්සකත මොකද යථා කම්මූපග ඥානය කියලා. යථා කම්මූපග ඥානෙ. ඒකේ තවත් ගැඹුරු අවස්ථාවක් තියෙනවා. ඒ තමයි කංකා විතරණ විසුද්ධියෙන් කර්මය කර්මඵලයේ පිළිබඳව තියෙනා වූ සැකය දුරු කරගන්න අවස්ථාව. සැකය දුරු කරගන්න අවස්ථාව. ඒකත් ගැඹුරු අවස්ථාවක්. ඒකත් කම්මස්සකත සම්මාදිට්ඨියේ ගැඹුරු අවස්ථාවක්. ඊටත් මෙහා තියෙනවා සමහරුන්ට ලැබෙනවා ජාති ස්මරණක් ඥානය කියලා එක. අහලා තියෙනවද? පෙර භවයේ සිහි කිරීමේ හැකියාව උපතින්ම සමහරුන්ට ලැබෙන එක ජාති ස්මරණක් ඥානය. ඒ ජාති ස්මරණක් ඥානයේ තියෙන කෙනාට ස්වභාවයෙන්ම කර්ම විපාකයේ තේරෙනවා. එයාටත් එහෙම තේරෙනවා. ඒක කලාතුරකින් හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. ඊට පස්සේ එකක් තියෙනවා සමහරුන්ට බුද්ධියෙන් හිතනකොට කර්ම විපාකයේ පිළිබඳ තර්කයේ වැටහෙනවා, ලොජික් එක වැටහෙනවා. ඒක තව එකක්. ඊටත් මෙහැයින් පල්ලෙහැයින්ම කර්මය කර්ම ඵලය පිළිබඳ විශ්වාස කිරීම මාත්‍රෙත් ඥානය සම්ප්‍රයුක්තයි. මතක තියාගන්න. කර්මය කර්මඵලය පිළිබඳ විශ්වාස කිරීම මාත්‍රේ ඥානෙ සම්ප්‍රයුක්තයි. ඒ කියන්නේ විශ්වාසයේ ශ්‍රද්ධාව. හැබැයි කර්මය කර්මඵලය යමෙක් විශ්වාස කරයි නම්, මේක ටිකක් ගැඹුරු කරනවා. කර්මය කර්මඵලය යමෙක් විශ්වාස කරයි නම් ඒ කෙනා විශ්වාස කරන්නේ සැබවින්ම ක්‍රියාත්මක වෙන ධර්ම නියාමයක් නිසා. ඒ ගැඹුරු ධර්ම නියාමයේ විශ්වාස කරන සිත ඥාන සම්ප්‍රයුක්තයි කියන එක තමයි තේරවාදීන්ගේ විවරණය. ඒ නිසා මොනවත් දැනුමක් නැතුව වුණත් කර්මය කර්මඵලය යමෙක් විශ්වාස කරයි නම් ඒක ඥානයේ සම්ප්‍රයුක්ත විශ්වාසයක්. මතක තියාගන්න. විශ්වාසයේ ඥානය නෙවෙයි. විශ්වාසයේ ශ්‍රද්ධාවනේ. ඒ නිසා යමෙක් කරුණු කාරණා ලොකුවට නොදැන නමුත් කර්ම කර්ම විපාකයේ විශ්වාස කරයි නම් ඒක ලෝකයේ සැබවින්ම ක්‍රියාත්මක වෙන ධර්ම නියාමයක් නිසා ඒක විශ්වාස කරන්නේ ඥාන සම්ප්‍රයුක්ත හිතක. ඒ නිසා කම්මස්සකත සම්මාදිට්ඨි අවස්ථා කීපයක් තියෙනවා. අවස්ථා කීපයක් තියෙනවා. අනේ මේ කම්මස්සකත සම්මාදිට්ඨිය. ඊළඟට එනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කිරීම. ඒක ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි පිංගතුනි. බුදුවරු නැති කාලවලදී මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය අන් අයට අහන්න ලැබෙන්නේ නැහැ. අන් අයට අහන්න ලැබෙන්නේ නැහැ. ඒක පසේ බුදුවරු තනියම අවබෝධ කරගන්නවා. ඒක වෙනම දෙයක්. නමුත් අපිට අහන්න ලැබෙන්නේ, ඒක දැනගන්න මතක තියාගන්න පුහුණු කරන්න ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. ඒ දෙක අතරමැද තව විශේෂ සම්මාදිට්ඨියක් ගැන කිව්ව මොකද්ද? ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා. ඒ තමයි සමත භාවනා වඩනකොට දියුණු වෙලා අවසානයේදී ධ්‍යාන අවස්ථාවේදී පරිපූර්ණ වෙන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨි 6 තමයි අපි සැකවින් දැනගන්නට ඕන. මේකේ කම්මස්සගත සම්මාදිට්ඨිය දැන් Taman තුල තියෙනවද නැද්ද? මොකද කියන්නේ? කර්ම කර්මඵල විශ්වාසය නැද්ද? ගැඹුරෙන් නොතේරුණත් ඒක නැද්ද? තියෙනවා. එහෙනම් කම්මස්සගත සම්මාදිට්ඨිය යුක්තයි. ධ්‍යාන සම්මාදිට්ඨිය තියෙන්නට නම් ධ්‍යාන තියෙන්නට ඕනේ. මම දන්නේ නැහැ තියෙනා ඉන්නවද කියලා. ධ්‍යාන තියෙන්නට ඕනේ. චතුසත්‍ය සම්මාදිට්ඨියෙහි මුල් අවස්ථාව, සුතමය අවස්ථාව තියෙනවද නැද්ද? යම් යම් මට්ටම් වලින් තියෙනවා. ගැඹුරුම මට්ටම් වලින් නැති වුණත් යම් යම් මට්ටම් වලින් අපිට පිහිටලා තියෙනවා. ඊළඟට එන්නේ විදර්ශනා ඥානය. විදර්ශනා වඩන අවබෝධයේ තියෙන අයට ඒ විදර්ශනා ඥානය ලැබිලා ඇති ඒ මට්ටම් වලින්. මාර්ග සම්මාදිට්ඨිය ලැබෙන්නේ මාර්ගයක් අවබෝධ කරපු කෙනාට, ආර්යයන් වහන්සේට. ඵල සම්මාදිට්ඨියත් එහෙමයි. එහෙනම් ඒකට මාර්ගඵල තියෙන්නට ඕනේ. එහෙනම් සාමාන්‍යයෙන් අද කාලේ ඉන්න බෞද්ධයන්ට කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය නැත්තම් බෞද්ධයෙක් වෙන්න බෑ. කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා. චතුසත්‍ය සම්මාදිට්ඨියේ සුතමය ඥානය ඒ මට්ටම් වලින් තියෙනවා නේද? ඒ මට්ටම් වලින් තියෙනවා. විදර්ශනා ඥානයත් විදර්ශනා භාවනාව වඩන අය ළඟ තියෙනවා. වඩන අය ළඟ තියෙනවා. ඔය දුවලා දෙන්න එළියට ගියා නම් හරිනේ. කමක් නැහැ, එළියට ගිහලා කතා කරන්න. ගැටලුවක් නෙවෙයි. බාධායි නැත්තම් අවධානය කැඩෙනවා මගේ. එතකොට ඒ සම්මා දිට්ඨිය කියන එකේ දැන් අපි තේරුම් ගන්නට ඕනේ. අපි ළඟ පියවර කරුණු 6න් අඩුම තරමේ මං හිතනවා මෙතන ඉන්න බොහෝ පිරිසකට 3ක් යම් පමණකට තියෙනවා. දැන් මේක තවත් ගැඹුරින් තේරුම් අරගෙන මේක දියුණු කරගන්න තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙමනම් අපි දැන් පිළිවෙලින් මේ සම්මාදිට්ඨි කිහිපය අපි තේරුම් ගමු. මේ සම්මාදිට්ඨි කිහිපය තේරුම් ගමු. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි, අnder තේරුම් ගන්න. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මය විපාකය පිළිබඳව තේරුම් ගන්නා වූ නවන. මොකද්ද කර්මයේ විපාකය කියලා කියන්නේ? කර්මය කියන්නේ අපි කරන ක්‍රියානේ නේද? කර්මය කියන්නේ අපි කරන ක්‍රියා. මම පොඩි ගැඹුරු කතාවකට දැන් එකපාර ප්‍රවිෂ්ඨ වෙනවා. අපි කරන ක්‍රියාවක් මතු අනාගතයේහි විපාක ලබා දීමට තියෙන්න ඕන සුදුසුකම මොකද්ද? හිතලා තියෙනවා. අපි කරන ක්‍රියාවක් මතු අනාගතයේ විපාක ලබා දෙන්නට තියෙන සුදුසුකම මොකද්ද? සරලව කියන්නේ කර්මයක් රැස් වෙන්න නම් ඔබ මොනවද? රහත් නොවි ඉන්නට ඕනේ නේ. ඒක සුදුසුකමක් නෙවෙයි, නුසුදුසුකමක් ඇත්තටම. රහත් නොවීමනේ, රහත් වීමනේ සුදුසුකමනේ, රහත් නොවීම නෙවෙයි. එහෙනම් රහත් නොවි ඉන්න කෙනෙක්ට තමයි කර්මය රැස් වෙන්නේ. රහත් වුන් නැහැ කියන එකේ තේරුම මොකක්ද? කර්මය රැස් වෙනවා. රහත් වුන් නැහැ කියන එක කොහොමද කෙලෙස් වලින් විස්තර කරන්නේ? කෙලෙස් සහිතද රහිතද? සහිතයි. ඒ කෙලෙස් වල ඉන්න ප්‍රබලම මූලම කෙලෙෂේ මොකද්ද? අවිද්‍යාව, තෘෂ්ණාව. අවිද්‍යා තෘෂ්ණා සහිත පුද්ගලයා රහත් නොවු පුද්ගලයා. ඒ රහත් නොවු පුද්ගලයා සිදු කරන ක්‍රියාවල අර කියපු ශක්තිය රසේ කර්ම බවට පත් වෙනවා. ඒක ධර්මයේ විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. අවිද්‍යා තෘෂ්ණා සහිත సంతානේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒක ජවන මට්ටමින් වෙන්න ඕනේ. දැන් අපි ධර්ම ඉගෙන ගත්තා ඇර තේරෙනවා ඇති. ප්‍රබල ක්‍රියාවක් වෙන්න. ප්‍රබල කියන්නේ හොඳ බල සම්පන්න ක්‍රියාවක්. ඒ කියන්නේ මේ කතා කරන යනේන මේ ක්‍රියාවන් ජවන මට්ටමේ ක්‍රියාවක් අවිද්‍යා තෘෂ්ණාව දෙක ප්‍රහීන නෝ సంతානෙන් සිද්ධ කළොත් එතන ඉතිරි වෙනවා එක්තරා සමර්ථයක්. ඒ සමර්ථය කියන එකේ තේරුම තමයි සමර්ථ බවක්, ක්‍රියා කිරීමේ හැකියාවක්. ක්‍රියා කිරීමේ හැකියාවට සිංහලෙන් කියන වචනේ මොකද්ද? ශක්තිය කියන එකනේ. ක්‍රියා කිරීමේ හැකියාව. එහෙනම් කර්මයක් සිද්ධ කරාම යම් කිසි ශක්තියක් సంతානෙහි නිධානගත වෙනවා. ඒකන කර්ම සාමත්‍ය කියලා. සාමාන්‍යයෙන් කර්ම ශක්තිය කියලා පොත්වල. මේ කර්ම ශක්තිය අපේ సంతානෙහි තැම්පත් වෙනවා. ඒක පවතිනවා. ඒක පරමාර්ථ ධර්මයක් නෙවෙයි, ගතියක් ලෙස පවතිනවා. මේ කර්ම ශක්තිය අපේ පසුපසෙ එළඹෙනවා. භවෙන් භවයට මේ කර්ම ශක්තිය ලුහු බඳිනවා. භවෙන් භවයට ලුහු බඳිනවා. කොටිම්ම කියනවා නම් දිව්‍ය බ්‍රහ්ම තලවල අසඤ්ඤ සත්වේ පවා මේ කර්ම ශක්තිය సంతානේ ලුහු බඳිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කර්ම ශක්තිය යම් අවස්ථාවකදී අවකාශය ලැබලා පැසෙනවා. පැසෙනවා කියලා කියන්නේ ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. මේකට කියනවා විපාක දීම කියලා. මේක විපාක දීම. මේක ඇහැට පේන න්‍යායක් නොයි. ඒ නිසා බහුතරයක් සත්වයාට සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනාට මේක එකපාර තේරුම් ගන්නට මොකද්ද මේ කර්මයක් පැසෙනවා කියලා කියන්නේ? කර්මයක් පැසෙන්නේ නැනක තේරුම් ගන්නට ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ ශක්තියක් ඉතිරි වෙනවා කියන එක. ඒ ශක්තිය කාලයක් පැවතිලා යම් විපාකයක් ලෙස පහළ වෙනවා. චිත්තචෛසික රූප ධර්ම ලෙස සහ නොයෙකුත් දේවල් අපේ సంతානෙට සිදු කරලා දෙනවා গুপ্ত ලෙස. මේක গুপ্ত ක්‍රියාවලියක්. කර්මය සිද්ධ කරා, ශක්තියක් රැස් වුණා. ඒ ශක්තිය අවකාශ ලැබීමකුත් වෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. ගැඹුරින් අපි කතා කරන්න ඇතුළට අවකාශ ලැබලා ඒ ශක්තිය ප්‍රතිඵලයක් ගෙන දෙනවා. මේකට කියනවා කර්ම විපාක ධර්ම නියාමය කියලා. මේ කර්ම විපාක ධර්ම නියාමය නැත්නම් නියාම ධර්මය තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීමට කියනවා කම්මස්ස කත සම්මාදිටිය කියලා. කොහොමද තේරුම් ගන්න කියන්නේ කියොත් ඒකටම මට මුළු බණ වැය කරන්න වෙනවා. හැබැයි කර්මයක් විපාකයක් තියනවාද නැද්ද කියන එකට අපි තර්කයේ ගොඩනගලා ඒක අපි කියනවා ඉංග්‍රීසියෙන් diagnosis of exclusion කියලා. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව වෙන වචනයක්. ඒ කියන්නේ විය නොහැකි දේවල් ටික අතහැරලා මෙය තමයි විය හැක්කේ කියලා තීරණයකට එළඹීමක්. මෙයා වෙන්නට බෑ, මේ දේවල් වෙන්න බෑ. එහෙනම් වෙන්න පුළුවන් එකම දේ කර්මයෙන් විපාකයේ ගෙනදීම පමණයි කියලා තීරණයකට පැමිණීම. ඒක වෙනම දේශනාවක්. මම ඒක දැන් ආරම්භ කරොත් ගොඩාක් වෙලා යනවා කියලා කර. ඒ නිසා සරල වශයෙන් තේරුම් ගන්න. මොකද හැමෝටම කර්ම විපාක විශ්වාසය තියෙන නිසා ඒකේ තේරුම් ගන්නේ කර්මයක් සිද්ධ කරා, ඒ කර්ම ශක්තිය රැස් වුණා, ඒ කර්ම ශක්තිය මතු විපාකයක් ලබා දෙනවා, ප්‍රතිඵලයක් ලබා දෙනවා කියන මේ න්‍යාය පිළිගන්නා බව, විශ්වාස කරන බව, එහෙම නැත්නම් ඒක අවබෝධ කරගත්තා වූ බවට තමයි කම්මස්ස කත සම්මා දිට්ඨිය කියලා කියන්නේ. විශ්වාසය අවබෝධය පටලව ගන්නට එපා. ඒක මම ඉස්සලා කියවනේ විශ්වාසයේ ශ්‍රද්ධාව. නමුත් ථේරවාදයේ හැටියට කර්මයේ ඵලය විශ්වාස කරන සිතෙහි ඥානෙ යෙදී යුතුයි. ඒක මූලික සිද්ධාන්තයක්. හරිනේ. ඒ නිසා කම්මස්සගත සම්මා දිට්ඨිය කියන්නේ ඔහොම එකක්. කර්මයක් නිසා විපාකයක් ලැබෙනවා කියන මේක අපි හැමෝම ළඟ තියෙනවා. විශේෂයෙන් බෞද්ධ වෙලා ඉන්නකොට කුඩා කාලේ අම්මලා කියලා කියන්නේ අපිට ඒක 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 ඇතන බන අහලා මේක ඇති වෙනවා. මේක තව ගැඹුරු කරගන්නට ඕනේ. මේක ගැඹුරු කරගන්නට තියෙන එකම ක්‍රමය තමයි ගැඹුරින් ධර්මය අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ වගේම ඒ ධර්මයේ ගැන ප්‍රශ්න අහන්නට ඕනේ. විදර්ශනා භාවනා වඩන්නට ඕනේ. මේ විදියට කටයුතු කරනකොට ටිකෙන් ටික ඔබට කර්ම ඵලය, කර්ම විපාකයේ පිළිබඳ විශ්වාසය, අවබෝධය, අපි කියන ක්ලැරිටිය, පැහැදිලිකම එන්න වැඩි වෙයි. එන්න වැඩි වෙයි. ඒක පරිපූර්ණ වන්නේ පින්වතුනි සෝවාන් මාර්ග අවස්ථාවේදී. අරියත් මාර්ගයෙන් තමයි සියල්ලෙන් සියල්ල පරිපූර්ණ වන්නේ. නමුත් ඒක පිළිබඳ තියෙන සැකය දුරු වෙන්නේ සෝවාන් මාර්ග අවස්ථාවේදී. විචිකිච්ඡාව දුරු වෙන්නේ. මේ කරුණත් මතක තියාගන්න. යම්කිසි සම්මා දිට්ඨියක් වේ නම්, අවබෝධයක් වේ නම්, දැන් හයක් කියවනේ අපි, කම්මස්සගත සම්මා දිට්ඨිය, චතුසත්‍ය සුතමේ සම්මා දිට්ඨිය, විදර්ශනා සම්මා දිට්ඨිය, මාර්ග සම්මා දිට්ඨිය, ඵල සම්මා දිට්ඨිය, ධ්‍යාන සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨියට තියෙන ප්‍රධානතම බාධක තුනක් තියෙනවා. ලොකුම බාධකේ මොකද්ද? ඥානයට තියෙන ලොකුම විරුද්ධකෙනා කවුද? මෝහයනේ, නොදන්න කම. ඒකනේ ලොකුම බාධකේ. කතා දෙකක් නැහැනේ. එයාට ලොකුම බාධකේ අවිද්‍යාව, මිත්හරණ අවිද්‍යාව. දෙවනි බාධකය තමයි සැකය, විචිකිච්ඡාව. යමක් තේරෙනවා හැබැයි ස්ථිර නැහැ, සැකයි සැකයි වගේ නෝතිනන්නේ. විචිකිච්ඡාව, කර්ම විපාකයේ තේරෙමඩ සැකයි හඳුනන්නේ. මෙහෙම වෙන්න පුළුවන්ද, වෙන්න බැරිද කියලා සැකයක් උපදිනවා. ඒක නොදුනුවත්කම තියෙනකොට තමයි සැකේ එන්නේ. ඒකත් බාධකයක්. ඊට වඩා දින ලොකුම බාධකයක්, ඒක සම්පූර්ණ වෙනස් එකක්, මිත්‍යා දෘෂ්ටියේ වැරදි අදහසක් පිළිගැනීම. මේ තමයි ඥානයට තියෙන බාධක. ඥානයට තියෙන බාධක මේවා. ඉතින් ඒවා දුරු වෙනකොට තමයි ඥානය ස්ථාවර වෙන්නේ. ඥානය ස්ථාවර වෙන්නේ. දැන් අපි පෘථග්ජනයන් වශයෙන් මොන විදිහේ ඥානෙ දියුණු කරත් අපි තුල තාම ඔය කියන ක්ලේශ ටික නිදානගතව තියෙනව නේද? ඒ නිසා අපේ ඥානෙ පරිපූර්ණත්වයට පත්වන්නේ නැහැ. කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර භාවනා කරත් ඒක පරිපූර්ණත්වයට පත්වන්නේ අර නිදානගත දෘෂ්ටිය, විචිකිච්ඡාව, අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙලා යන දවසට. සෝවාන් මාර්ගයේදී දෘෂ්ටියයි විචිකිච්ඡාවයි දෙකම නැති වෙනවනේ. ආයෙනක ලොකු ස්ථාවර භාවයකට පේනවා. සම්පූර්ණයෙන් දුරවන්නේ, අවිද්‍යාව දුරවන්නේ අරිහත් මාර්ගයෙන්. රහත් වෙනකොට තමයි ඒක පරිපූර්ණ. නිසා මේ කම්මස්සගත සම්මා දිට්ඨියත් ටික ටික වර්ධනය වෙන්නට ඕන. හිතන්න එපා මේක අපි ස්ථාවරයි, අපි කර්මඵලයේ විශ්වාස කරන පිරිසක්. එහෙම ස්ථාවර වෙන්න බෑ. මොකද හේතුව, ඔය සම්මා දිට්ඨිය බොහෝ දුරට නැති වෙනවා. කොතනින්ද? හිතලා තියෙනවද? මේ ජීවිතයේ තියෙයි. මොතනින්? මරණයෙන්. එකත් කරුණක් හිතලා තියාගන්න. මොකද හිතන්නේ දැන් බෞද්ධයෝනේ, බෞද්ධකම තිසරණේ සමරගිය අයනේ. තිසරණ සමාදානයේ තියෙනකම් බෞද්ධ. තිසරණ සමාදානය නැති වෙන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වෙන ශාස්ත්‍රවරයෙක් සරණ යනවා තිසරණේ අතහැරලා. ඒ කියන්නේ ආගම මාරු කරනවා කියන්නේ. දෙවෙනි එක මොකද්ද? මරණේ. මැරෙන්නේ බෞද්ධයෙක් ලෙස, ඊළඟ භවයේ උපදින්නේ බෞද්ධයෙක් ලෙස නෙවෙයි. හොඳට මතක තියාගන්න. උපසම්පදා හාමුදුරුවෝ කෙනෙක්ගේ උපසම්පදා සීලෙ මොකද ඉන්නේ? මරණේ. නැති වෙනවා. ඊළඟ ආත්මේ දෙවියෙක් වුණත් උපසම්පද නැහැ. උපසම්පදා නැහැ එතකොට. දෙරුපසමනේ දරු උපසම්පද දෙවියා වේලයිලා උප තමන්ගේ ගෝලයන්ට වඳිනවා උපසම්පදා සීලේ රකින්න ඇට. ආ, උපසම්පදා සීලේ නැති වෙනවා මරණේ. තිසරණේ නැති වෙනවා මරණේ. මාර්ගඵලය ලැබලා තිබුණත් හරි. උපසම්පදා සීලේ යන්නේ නැහැ. නමුත් තිසරණය, ඒ කියන්නේ ඒක නැති වෙන්නේ නැහැ සරණාගමනේ. ඒක ආර්ය භාවයට පත් වීම නිසා. මොකද හේතුව, ඒ ක්ලේශයන් දුරු කරලා, ඒ ඥානයේ ප්‍රතිපක්ෂ සම්මාදීන ප්‍රතිපක්ෂ දේ දුරු කරලා තියෙන නිසා. ඒ නිසා මේ ජීවිතේ කර්ම කර්මඵල විශ්වාස කරගෙන හිටියා කියලා සෑහීමටපත් වෙන්න එපා. ඊළඟ ජීවිතේ මොන වගේ තත්ත්වයකටපත් වෙයිද කියලා කියන්නට බෑ. අපි ගැන කවර කතාද පින්වතුනි? දයාසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු පසේ බුදු වෙන්න නියත වෙලා අන්තිම ආත්ම භාවයේ හිටපු සත්පුරුෂයෙක් මෝර ජාතකයේ දැක්වෙනවා, ජාතක පොතේ දැක්වෙනවා උච්ඡේද දෘෂ්ටියෙන් යුක්ත වුණා කියලා. උච්ඡේද දෘෂ්ටි කියන්නේ මොකද්ද? මරණින් මත්තේ උප්පත්තියක් නැහැ කියලා පිළි අරන් ඉඳලා තියෙනවා. අන්තිමාත්ම භාවය. පසේ බුදු වෙන අන්තිමාත්ම භාවය. මේ මොහොතකට කලින් තමයි මොනරයේ දුස්සිය නැති කරන්නේ. ඊට පස්සේ බුදු වෙන්නේ. පයක් විනාඩි ගානකට පස්සේ බුදු වෙනවා. ඒ වෙනකන් උච්ඡේද දෘෂ්ටිය රැක. නිකං කෙනෙක් නෙවෙයි ඇස් ඉස්මස්ලේ දන් දීලා දයාසංකේය කල්පලක්ෂ්‍ය පෙරම්පුරන් ආපු උත්තමෙන්. අන්තිමාත්ම භාවය නික මැදදීනේ අන්තිමාත්ම භාවය. ඉනි සසර කියන්නේ එහෙම එකක්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේදී ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය තව තව දියුණු කරන්න, තව තව දියුණු කරන්න. ඒක දියුණු කරන්න තියෙන එක තමයි ඉගෙන ගන්නට ඕනේ, ප්‍රශ්න කරන්නට ඕනේ, භාවනා කරන්නට ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි කුසල කර්මවල යෙදෙන්නට ඕනේ. අධ්‍යාපනයේ කියන එක යහපත්ද අයහපත්ද? යහපත්. අධ්‍යාපනයේ වටිනාකම හොඳටම දන්නේ හැමෝම දන්නවනේ. අධ්‍යාපනයේ අධ්‍යාපනයේ නොකල කෙනෙක්ද කල කෙනෙක්ද? යහන්න දෙයක් නැහැ. කුසල කර්මයන්ගේ වටිනාකම දන්නේ කුසල් කරන කෙනාද නොකරන කෙනාද? කුසලයන්ගේ වටිනාකම දන්නවා කියලා කියන්නේ කර්ම විපාක පිළිබඳ සම්මා දිට්ඨිය එන්න 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 ස්ථාවර වෙනවා කියන එක. එනිසා දැනුම විතරක් නෙවෙයි, ප්‍රශ්න කිරීම විතරක් නෙවෙයි, කුසල් කරන්න කරන්න සම්මා දිට්ඨිය තව 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 ස්ථාවර වෙනවා. කුසල් කරන්න, සිල් රකින්න, දන් දෙන්න, ගුණ පුරන්න, බණ අහන්න, මේවා කරන්න කුසල ශීර්ෂයෙන් කර්ම විපාකය ගැන විශ්වාස කරගෙන එහෙම කරන්න කරන්න මේක මුල් බැස ගන්නවා. සසර මොන ප්‍රශ්නයකටපත් වුණත් මේ උපනිශ්‍රයම ඇති මේ සම්මා දිට්ඨිය දවසක මතුවෙන්නේ. ඒ නිසා මේ කම්මස්සගත සම්මා දිට්ඨිය කෙටියෙන්ම විස්තර කරේ. කර්මයක් තියෙනවා, කර්ම ශක්තියක් රැස් වෙනවා, ඒකෙන් විපාකයක් හම්බ වෙනවා. මේ ෆෝමියුලා එක, මේ නියාමය තේරුම් ගැනීම, පිළිගැනීම, අවබෝධ කිරීම හරිනේ. ඒක දියුණු කරගන්නේ, අවබෝධය දියුණු කරගන්නේ බණ අහන්න කියලා කිව්වා, ප්‍රශ්න අහන්න කියලා කිව්වා, භාවනා කරන්න කියලා කිව්වා. විශේෂයෙන්ම තමයි මොකද කි? කුසල් කරන්න කියලා. කුසලේ නෙදෙන්න, ඒ කුසලේ සැපය විඳින්න. බෞද්ධය වුණාම සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. බෞද්ධයන්ගේ සතුට දෙකක් තියෙනවා. ලෞකික, අධ්‍යාත්මික. භික්ෂුන්ටත් තියෙනවා ලෞකික සැපය. පිරිකර හොඳට ලැබෙනවා නම් සප්පායතන එක එක්තරා විදිහක සතුටක් සැපයක් තියෙනවා. මුතේ ගැලෙන්න එපා, ඒකේ බැඳෙන්න එපා. භික්ෂුව භික්ෂුව වැඩිපුර ගන්න ආධ්‍යාත්මික සේ. ඒකනේ කිව්වේ ධම්මදායාදාමා ආමිස ධම්මදායාදාමේ භික්කවේ භවත මාමිස දායාදා. ආමිසේ දායාදේ හොයන්න එපා, මගේ ධර්ම දායාදේ හොයන්න. ගිහියන්ට මේ දෙකම තියෙන්නට ඕනේ, ලෞකික සැපයයි ආධ්‍යාත්මික සැපය. ඒ කියන්නේ ගිහි බෞද්ධයෝ හොඳට ධනෙ උපයලා හොඳ ධනවත්ව හොඳට සැපට සතුටින් ඉන්නට ඕනේ. හැබැයි ඒක විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික සතුට තියෙන්නට ඕනේ. ආධ්‍යාත්මික සතුට ලබා ගන්නට නම් ඔබ කුසල කර්මවල යෙදෙන්නට ඕනේ. කුසල කර්මවල හොඳට ආස්වාදනය කර. ආස්වාදනය කියන්නේ ලෝභයෙන් නෙවෙයි, ඒක යෙදෙන්නට ඕනේ. ඒක අර ධානයේ සැපේ වගේ මේ කුසලයේ සැපේ මිඳින්නට ඕනේ. සීලය රැකලා සීලයේ සතුටින් ඉන්නට ඕනේ. තමන්ගේ සීලය ගැන ආවර්ජනා කරන්නට ඕනේ. මානෑ උඩුගම ඇති කරගන්නවා, තනුන් පහත් කරන්නව නෙවෙයි, ඒක ගැන නිර්ආමිස සැපයක් ලබන්නට ඕනේ. ඒ සැපේ තව එක අංගයක් තමයි බය නැතුව පුළුවන් වෙන්න ඕනේ කියන්න. හාමුදුරුවනි, අද මැරුණත් මම සුගතිය. සතුට තියෙන පුළුවන්ද කියන්නේ? මං හිතනවා පුළුවන් ඇති කියලා. අඩුපාඩු නැතුව නෙමෙයි ජීවිතවල. අඩුපාඩු තියෙනවා, හැමෝගේම ජීවිතවල අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු යට කරගෙන මේක තියෙන්නට ඕනේ. දෙකත් මේ සීලය රැකලා තියෙන්නට ඕනේ, දන් දීලා තියෙන්නට ඕනේ. ඉතින් මේ පිරිසේ කරනවා කියන එක මට විශ්වාසයි. නැත්නම් මෙහෙම ඇවිල්ලා මේ සාවධානව බණටි ගහන්න බැන්නේ නේ. කැප වෙලා මහන්සි වෙලා මේ සතුට තියාගන්න. අඩුපාඩු ටික යමතක ගන්න. වෙච්ච අඩුපාඩු ජීවිතේ ප්‍රශ්න, ඒවා තිය නැතුව නෙවෙයි, ඒවා නැති කට්ටිය නෑ. නමුත් තමන් සතුට දින මම ඒකාන්තයෙන් සුගතියට යන පාරක ඉන්නේ. නියත වෙන්නේ නෑ සෝවාන් වෙනකන්. ඒක හරි. නමුත් ඒ පාරේ ඉන්නේ මම. ඒක කොච්චර ලොකු සතුටක්ද හිතට? කොච්චර ලොකු සතුටක්ද? දැන් නඩුවක් පැටලලා තිබුණොත් එමේ ඊළඟ මාසේ නඩුවට යන්න තියෙනකොට ඕකම හිතන අවුල්නේ දැන් අයියෝ නඩුවක් නඩුව විසුණාට පස්සේ කොහොමද පුදුම සතුටෙන් ගෙදර පාටියක් කරලා සතුට වෙනා නේද මේ එන්න තිබිච්ච නඩුවකට මේ බයවලා හිටියේ නේ ආපු නඩුවක් නෙමෙයි දැන් නඩුවට යන්න නෝ කරදරයක් තිබුණේ ඒකෙන් නිදහස් වුණාම සතුටුයි මේක හිතන්නේ ඊළඟ භවය ගැන මම කොහිට යන්න ඉන්න කෙනෙක්ද වැඩිපුර බර සුගතියරදු හිතන්නේ මේක නිකන් අර මහා සසර ගැන හිතලා මේ සතර අපායෙන් මිදෙන්න ඕනේ නිවන් ඒක හරි නමුත් ඉස්සල්ලා හිතන්න ඊළඟ භවයේ ආරක්ෂිතද නැද්ද ඒක හිතලා ඉන්න ඒ කල්පනා කරන් නිවසට ගිහිල්ලා ගැඹුරු ආවර්ජනාවකේ දෙන්න මම සුගතියට යයිද අද මැරුණොත් මම සුගතියට යයිද හෙට මැරුණොත් කියන්න බෑනේ මරණ වේලාවනේ අපි කාටවත් ඒ සිකියුරිටිය තියනවද ඒක තියනවා නම් අර නඩු විසුනාම සතුටින් වගේ සතුටින් ඉන්න බෞද්ධ සතුටින් ඉන්නට ඕන සතුට මොකද්ද මේ ජීවිතෙත් හොඳින් ඉන්නවා දරුවෝ මනුගුරෝ එක්ක සතුටින් ඉන්නවා ඒ සතුට තියෙන්නට ඕනේ වැඩි ඇලෙන්නේ නැහැ නමුත් ඒ සතුටින් ඉන්නට ඕනේ යුතුයකම් ඉෂ්ට කරගෙන අහෝ විසාකා වගේ මමත් ඊළඟ භවයේ සුගතියකට මේ යන්නේ ඉන්නේ කොච්චර සතුටක්ද මේ මේ සතුට තියාගන්න ඕනේ හිතේ ඒක තියාගන්න තියෙන ප්‍රද නිකන් ගන්න බෑ ඒක ඒකට තියෙන යතුරු තමයි සීලය සීල් රකින්න සීලේ රකින්න හරනේ සීලේ රකින්න අමාරු නම් ඒකට පිළියම් මොකද්ද සීලේ රකින්න අමාරු නම් ඒකට තියෙන පිළියම් කීපයක් තියෙනවා ඒකින් හොඳම පිළියම තමයි නිතර බණ අහන්න පිඟුතුන නිතර බණ අහන්න බණ ඇහෙනකොට එනවන් නම් ගැම්මක් අද බණක් අහලා ගෙදර ගියාම දවස් කීපයක් යනකම් පොඩ්ඩක් හිතේ ඒක රැව් පිළිද මේක දිනපතා නිතර කරන්න මේ බණ අහන එක ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්න හොඳට බණ කියන තෝරගෙන ගැළපෙන ධර්මය අහන්න අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ධර්ම දේශනාවල ඒක ටිකක් බැහැර කරන් තේරෙනවා අඩුපාඩු කියලා නොතේරෙනවා ස්වාමීන් වහන්සේ කෙනකින් අහගන්න බණ අහන එක නතර කරන්න එපා සිල් කැඩුනත් බණ අහන්න මොකද හේතුව සමහරුන්ට එකපාරම සීලය ස්ථාවරව තියාගන්න අමාරුයි ඒක මම දන්නවා ගිහි ගෙදර අමාරුයි බණ අහනකොට නිතර නිතර මේ ලැජ්ජා බය මතුවෙලා ඒ සීලය ස්ථාවර කරගන්න හිතෙනවා ඒ නිසා මේ සම්මා දිට්ඨියේ පිහිටා ඉන්න ඔබ කුසල කර්මවල යෙදිලා ඊළඟ භවයේ ආරක්ෂිතයි කියන තැන වාසය කරන්නට ඕනේ. එහෙනම් පළවෙනි තැන මේ කම්මස්සකත සම්මා දිට්ඨියෙන් වාසය කරන අය බොහොම සතුටින් වාසය කරන පිරිසක්. සතුටින් වාසය කරන පිරිසක්. දුප්පත් රටක ඉඳලා එකපාරට හොඳ පොහොසත් රටකට ගියාම දුකක්ද සතුටක්ද? සතුට ඒක යන්නේ ඔය කට්ටිය නේ? ගිහිල්ලා ඒ ප්‍රශ්නයක වෙනම දෙයක් මං කියන්නේ සාමාන්‍ය හොඳ මේකට ගියොත් එම සතුටින් ඉන්නවනේ මිනිස්සයා දුක් වෙනවද අපරාධේ අර කතහැරියා කියලා නෑ අනේ අපි හොඳ වෙලාවට ආවේ අපි දරුවන්ට තනාගත්තේ හොඳයි මෙහි හොඳයි එහෙම නේ කියන්නේ එහෙනම් මෙහි හදන්නෙත් ඒකේ රටවල ඒ කියන්නේ උපදෙස් දෙන්නෙත් ඒක එතකොට ඒකේ අපිට සතුටක් ඇති තොර හිතන්න ඊටාම ඉහළ පුණ්‍ය කර්ම රාශියක් කරලා මීට වඩා සැප අධික තැනකට යනවා නම් යන්නට નિયમિત නම් ඒ කෙනාට මරණය ගැනත් බය නැහැ පිංගතුනි. උරයි දින වැඩගත්කම. දුකක් එන්න පුළුවන් තින සම්බන්ධතා කැඩෙන නිසා, අතහැරෙන නිසා. ඒක හරි ඒක සාමාන්‍ය ස්වභාවය. ඒක ඕන කෙනෙක්ට වෙනවා පෘථග්ජනයන්ට. නමුත් අර මහා භීතිය නෑ. මොකද ඊට වඩා සුදුසු තැනකට, සැපවත් තැනකට, යහපත් තැනකට තමයි මගේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා මේ කම්මස්සකත සම්මා දිට්ඨිය කියන එක තොරතුර විතරක් හිතාගන්න එපා. ඒකේ ස්ථාවර කරගන්න කුසල් කරන්නට ඕනේ. කුසල් කරනකොට සතුටින් ඉන්නට ඕනේ. ඒකේ තියෙන විශේෂම සතුටක් තමයි මම මෙතනින් පස්සේ හොඳ තැනකට යන්න ඉන්න කෙනෙක් කියන ආරක්ෂිත බව තියෙනට. ඒක හොඳට හිතට ගන්න නිවසට ගිහිල්ලා. සසර බය බව ඇත්ත හරි. ඉතින් මේකෙන් මැදෙන්න නම් ඉතින් මාර්ගඵලය ලබන්න එපයි මේ ජීවිතේ. යෝග ලබනවද නැද්ද කියන එක ස්ථිරව කියන්න බෑනේ. ලැබුණොත් ලැබෙයි උත්සාහ කරන එක වෙනම දෙයක්. මොකද ඇත්ත කතාව අද කාලේ උග්ගටිතඤ්ඤ විපතිතඤ්ඤ සත්වයෝ නැහෙනේ එකපාර බණ අහලා නිවන් දකින්න එහෙනම් මේ අහපු බණට නිවන් දකලා තියෙන්නේ පේනේ ඒතර ඉන්නේ නෙය්‍ය පුද්ගලයෝ පදපරම පුද්ගලයෝයි ඒ නෙය්‍ය පුද්ගලයාත් යා විශ්වාස ලෙස ගුණධර්ම පූර්ණේ කරලා තමයි මේ මාර්ගඵලය ලබන්නේ නේ සතිපට්ඨාන සූත්‍රය අවුරුදු 7ක් පුහුණු වෙන්න කියලා කිව්වේ කාටද තීක්ෂණ ප්‍රඥා නෙය්‍ය පුද්ගල නිකන් නෙමෙයි මන්ද ප්‍රඥාට ඒ වගේ අවුරුදු 12ක් කියලා අටුවා වගේ මධ්‍යම ප්‍රඥාට මන්ද ප්‍රඥා ඒ වගේ අවුරුදු 30ක් පුරන්නට ඕනේ මහාන වෙලා මේ මහානගෙන ඉතාලම ගැඹුරින් පුරන එක මේකනේ කියන්නේ මං කියන්නේ නිවන් දකින්න බෑ කියන එක නේ මේක ලොකු ගමනක් ඒ නිසා ඒ ඉලක්කේ තියාගන්න එක ඉතින් අතහරින්න එපා නමුත් පළවෙනි එක ඊළඟ භවය ආරක්ෂිතද නැද්ද කියන තැන සකස් කරගන්න ඒක ඉතාල වැදගත් ඔය පින්වතුන් හැමෝගෙම වගේ ඊළඟ භවය ආරක්ෂිතයි මට තේරෙන විදියට නම් හරිනේ නමුත් ඒක අපි සී කරන්නේ ඒක අපි ලොකුවට ගන්නෑ හිතට ඒක නිතර හිතන්න තමන් කරෝ පින් ගැන සලකන්න මේ තමයි කම්මස්සකත සම්මා දිට්ඨියෙන් ලබන්න ඕනේ ප්‍රයෝජනය කම්මස්සකත සම්මා දිට්ඨිය තිබුණා කියලා එක දැනුමක් නුවණක් විතරක් නෙමෙයි ඒක ප්‍රායෝගිකව තියෙනට ඕනේ විශේෂයෙන් මතක තියාගන්න මේ සම්මා දිට්ඨිය තියෙන මිනිස්සයා හරි සතුටින් ඉන්න කෙනෙක් ඒක විශේෂ ලක්ෂණයක් සම්මා දිට්ඨියේ තියෙන එයා දන්නවා එයාට තේරෙනවා එයා අනවබෝධයෙන් මිදිලා ඉන්නේ අන්ධකාරෙ මිදිලා ඉන්නේ ඒ නිසා එයා බොහොම සතුටින් ඉන්න කෙනෙක් කරුණු කාරණා තේරුම් ගන්න කෙනෙක් වරදක් වුණත් ඒක නිවැරදි කරගන්න දන්න කෙනෙක් ඒ නිසා මේ කම්මස්සකත සම්මා දිට්ඨියේ පිහිටලා සතුටින් වාසය කරන බෞද්ධයෝ නිසා ඊළඟට අපි එනවා ධ්‍යාන සම්මා දිට්ඨියට චතුසත්‍යයකට පස්සේ ධ්‍යාන සම්මා දිට්ඨිය ධ්‍යාන සම්මා දිට්ඨිය කියලා කියන්නේ සිත එක අරමුණක එකඟ කරනකොට ඇතිවන්නා වූ ඥානය කිටින් කිව්වා. ඇයි අපිට සිත එක අරමුණක එකඟ කරන්න අමාරු? කෙලස් කියලා ඉතින් උත්තර දෙන්න එපා. නිකන් සරලව කියන්නකෝ. කෙලස් තමයි ඔක්කොමටම හේතුව. මැරිලා උපදින්නත් කෙලස් නිතාන එක. හරි. මොකද්ද නිකන් සරලව තව හිතන්න බල. වැරදි නෑ උත්තරේ කෙලස් හරි. නමුත් මොකද්ද? ඈ විසිරුණු සිතක් තිබීම හරි ඒකත් හරි එකඟයි උද්දච්චයේ විසිරුණු සිත ඇයි සිත විසිරෙන්නේ ඈ පංච නීවරණ නිසා තවත් ළඟට හරි පංච නීවරණ උද්දච්චයක් තියෙනවා කාමච්ඡන්දයක් තියෙනවා ව්‍යාපාදයක් තියෙනවා තීන මිද්දයක් තියෙනවා හරි දැන් තව විස්තර කරන්න කොහොමද කියලා දැන් ස්වාමීන් වහන්සේත් ඉන්නවා දැන් ධර්මයත් උගන්වන්නේ සවන් හරි ඈ අහගෙන ඉන්නේ දායකයෝ උත්තර දෙන හැටි ඈ යෝනිසෝ මනසිකාරය නැති නිසා හරි එකත් හරි වැරදි නෑ උත්තර හරි මම මෙහෙම කියනවා පිළිගන්න බලන්න පිළිගන්නවද කියලා සිත එකඟ කරගන්න බැරි සිත එකඟ කරගන්නවා කියන්නේ මොකද්ද එක අරමුණක සිත බොහෝ වෙලා පවත්වනවා ඒකට අපි කැමති නෑ ඒකට අපි කැමති නෑ කොරෝනා කාලේ ගෙවල් වල ලොක්ඩවුන් එකේ ඉන්නකොට අපහසුතාවයක් එම ආවද? සමහරවෝ නම් ධර්මයව මම දන්නවා. හරි සතුටින් හිටිපැයි ඉන්නවා. සමහරවට ආව නේද? යන්න ඕනේ කොයි හරි බලන්න ඕනේ දකින්න ඕනේ. කාමරේ ඇතුලේ ලොක් කරලා දවසක් ඉන්න කිව්වොත්, පැය දෙකක් තුනක් ඉන්න කිව්වොත් පහසු වේද අපහසු වේද? සමහරවිට හරි සමහරව ඉන්න බලා පහසු වෙනා කැමති අය නමුත් බහුතරයෙන් මොකද්ද අපහසුයි අපිට ඕනේ දේවල් දකින්න අපිට ඕනේ දේවල් බලන්න දැන් දවස් 10 භාවනාවේ ඉන්නවනේ කට්ටියනේ ඉන්නකොට සමහරවිට හොඳට බලන්න දවස් ගාණක් යනකොට වාහනයක් ගියත් බලනවනේ ටික ඔරලෝසු වෙලාව කීයද කියලා බලනවා බලන්න නැද්ද උත්තර දෙන්න ඕනේ අනිත් කෙනා භාවනා කරනවාද කියලා බලන්න නැද්ද තියාගෙන ඇස් දෙක අරින්නේ හිතෙනවා මේ මොකද්ද මේ හිතේ විසිරුණු ගතියද ඕන නැතිකමද අර අරවත් බලන්න කැමැතිකම ඒකයි හේතුව ඔකට දැන් කාමච්ඡන්දය කියලා කියන්නේ මේ කාමච්ඡන්දේල බලෙන් හදන් යනව නෙවෙයි. ඒක එහෙම එකකුත් තියෙනවා. නමුත් මෙතන ප්‍රධානම දේ තමයි එක අරමුණක ඉන්න අපිට අපහසුයි. දැන් හිතන්න, අත් දෙක බැඳලා, කකුල් දෙක බැඳලා, හෙලවෙන්න බැරුව ඇස් දෙක බැඳලා තිබ්බොත් ඔබ පහසුවෙන් ඉඳීද අපහසුවෙන් ඉඳීද? අපහසුයි. භාවනා කරනකොටත් ওই ටික නෙවෙයිද වෙන්නේ? කකුල් දෙක බැඳගෙන, ඇස් දෙක බැඳගෙන, ඇස් දෙක වහලා නෙවෙයිද? හරිනේ. අරක අපහසු වෙනවා කියන්නේ ඒකේ බලයෙන් වෙන එක වෙනම දෙයක්. ඒක අපහසු වෙනවා කියලා කියන්නේ අර ඇද් දෙක බැඳගෙන, ඇස් දෙක බැඳගෙන, වහගෙන, කකුල් දෙක බැඳගෙන ඉන්න නොසෙල්වි ඉන්නවා කියන එක අමාරුයි කියන එක. මේ භාවනාවෙන් හිත එකඟ තැන පවත්වන්න බැරි ප්‍රධානම හේතුව අපි ඒකට කැමති නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපිට ඕනේ අලුත් අරමුණු, අපිට ඕනේ නිවුස් බලන්නේ, අපිට ඕනේ මොකද්ද උනේ කියලා බලන්න රටේ. ඒක තමයි භාවනාවේදී හිතන්නේ. අහවලා මෙහෙම වුණා, අරයා මෙහෙම කරා, අර පක්ෂෙ මෙහෙම වුණා, දේශපාලනේ මෙහෙම වුණා, ජනාධිපති මෙහෙම හිතන්නේ. ඒකනේ අපි, ඒ ප්‍රධාන හේතුව ඒකට කැමති අපි. ඒ කැමැත්ත එන්නේ ද භාවනා කරනකොට ඇස්වස්ස ගමයි හිතනවනේ එක එක දේවල් නේ. ඒ හිතෙන එකේ මූලය තියෙන්නේ වෙන කොහිවත් නෙමෙයි, කාම ඡන්දේ. කාම ඡන්දේ කියන්නේ කැමැත්ත. කාම ඡන්දේ කියන්නේ කැමැත්ත. සමහර කෑම වලට අපිට නුසුදුසු වුණත් අපි කන්නේ නැද්ද? කනවනේ. සමහර තියෙනවනේ අකමැති වුණත් කනවා සමහර කෑම. මේ කාම දැන් හිතන්න, නුසුසු කෑමක් කෑවා කියලා ඒ කෑම කැවුනද කෑවද? නෑනේ හාමුදුරනේ, කෙලස් වැඩි කැවෙනවා එහෙමද කියන්නේ? එමත් කියනවා සමහරු කැවෙනවානේ හාමුදුරු දැක්කම. නෑ නෑ, දැක්කම ඉන්න බැරුව කනවා. ඒක වෙලාදී ඕකනේ ඇත්ත ඉතින් නේද? බීම ටයිප් බැහි වෙච්ච කෙනා නෑ හාමුදුරනේ බාර් එකට ගිහිල්ලා පෙවෙනවා මට එහෙම කියන්නේ නෑනේ. ගිහිල්ලා හිතාමතා ගිහිල්ලා බීම එක අරන් බොන එකනේ කරන්න. ඉතින් ඔය කතා දෙකක් නෑනේ. අය කැමැත්ත අපිට තියෙන්නේ, ඒකට අපි යන්න කැමති. නේද කාමච්ඡන්දේ ස්වභාවය? ඒ කැමැත්ත තියෙනකොට මොකද වෙන්නේ? ඇස් දෙක වහගෙන ඉන්නකොටත් හිත බලෙන් මේ පැත්තට ඇදෙනවා. මේ කාමච්ඡන්දේ තියෙන බලපුලුවන් කාරකම සත්‍යයක් නෑ ඒක. හරි. නමුත් සම්මුති වශයෙන් කිව්වොත් අපි කැමති නෑ එක අරමුණක ඉන්න. හරි බෝරින්. ඒකයි වෙලා තියෙන්නේ. එක අරමුණක ඉන්න එක හරි බෝරින්. අපි උත්සාහ කරනවා, අපි උත්සාහයක් ගන්නවා ඒක ඉන්න. නමුත් අපේ හිත ඒකට කැමති නෑ. අපිට ඕනේ නානා අරමුණු. ඒ නිසයි ඇස් දෙක අරින්නේ අපි. අපිට ඕනේ මොකක් හරි දකින්න, අපිට ඕනේ මොකක් හරි අහන්න. මේ 365 ම කාරණ බලන්නේවත් නැහැ. භාවනාවේ ඉන්නකොට මොකක්ද යන කාර්යයක් කියලා බැලෙනවා අපියට. නේද? හොඳටම දන්නවා දැන් දිගටම භාවනා ඔරලෝසු බලන්න අවශ්‍යත් නැහැ. මොස් බලන්න කීයද වෙලාව කියලා බලන්න. අනිත් කෙනා භාවනා කරනවද කියලා බලන්න හිතනවා. එළියට යන්න හිතනවා. වටපිට බලන්න හිතනවා. ඒක කරන්න එපා කියන එක නෙමෙයි, මේ තේරුම් ගන්න මේ න්‍යාය. මේ තියෙන්නේ අපි එක අරමුණක ඉන්න කැමති නැති බව. ඒකයි මෙතන තියෙන ගැඹුර. මේකට කියනවා සියුම් කාමච්ඡන්දය කියලා. අර බලවත් කාමච්ඡන්දෙම රාගය වගේ දේවල්. ඒවා අතහැරලා ගෙවල් දොරවල් කෙරෙහි ආසාවල්, දැඩි ලෝභය, ඒවා අතහරින කෙනෙක් තමයි භාවනා කරන්නේ. ඒවා අතහරින්න බැරි කෙනාට භාවනා කරන්න ඉන්න බෑ. සල්ලි වලට දැඩි ආසාවනේ. ඒවට තියන අයට දන් දෙන්න බෑ, සිල් රකින්න අමාරුයි. ඒවා ඉතින් ඒ භාවනා කරන්න ඉන්නේ ඒවා අතහරින්න පුළුවන් අය. විශේෂයෙන් මහාන වෙනවා කියන්නේ ඒවා ගොඩාක් අතහරින්න පුළුවන් අය. හැබැයි ඒ භාවනා කරන්න ආවත් මහාන වෙන්න ආවත් අර සියුම් කාම ඡන්දය බාධා කරන. ඒකත් අරකෙම එක අවස්ථාවක්. ඒ කාම ඡන්දේ හැටි කැමති නැහැ කර්මුණක ඉන්නේ. එක අරමුණක ඉන්නවා කියලා කියන්නේ, එක අරමුණක හිත උරුුණා කියලා කියන්නේ මම Taman අර නානා අරමුණු වලට තියෙන කැමැත්ත නැති කරගත්ත කියන එක. ඒ නිසා තමයි අභිධර්මයේ උගන්වන්නේ කාමච්ඡන්දේ දුරු කරන්නේ මොන ධානාංගේද? මතකද? ඒකාග්‍රතාවයේ කියන්නේ. ඒකාග්‍රතාවයේ තියෙනකොට කාමච්ඡන්දේ නැහැ. ඒකාග්‍රතාවයේ යනු එක අරමුණක ඉන්න පුළුවන් කියන එක. එක අරමුණක ඉන්න පුළුවන් කියන අනිත් අරමුණු ඕනේ නැහැ කියන එක. ඒක හේතු. එක අරමුණක ඉන්න පුළුවන් කියන අනිත් අරමුණු ඕනේ නැහැ කියන නේද? ලද දෙයින් සෑහීමට පත් වෙනවා කියලා අපි කියන්නේ. ඒ බඳු දෙයක් ඒක ඉතාම ඉහළ අවස්ථාවක් මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ලද දෙයින් නෙමෙයි ලැබිච්ච එකම අරමුණේ ඉන්න පුළුවන්. මේ භාවයට එන්නට නම් වීරිය කරන්නට හරි. නමුත් මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. වීරයට තෙහා ගියපු දෙයක් තියෙනවා. නානා අරමුණු වලට අපි හිත දුවනකොට, දැන් උදාහරණයකට හිතන්න, සමහර ඔය කාලේ එනවා නේද ජීවිතේ, මන්දන එක එක්කනට ඇවිල්ලා ඇති සමහර කාලවල නේ, හැඩට වැඩට විනෝදයට ඔහොම ඉන්නවා. කාලයක් එනකොට ඒවා වලට කැමැත්ත නැති වෙනවා නේද? නේද? ඒක මේ බලෙන් වීරියෙන් කරන එකද? තේරුමක් නැහැ නේද ඔය ගියා කියලා. එහෙම නිත තේරුමක් නැහැ කියලා. මොකද්ද මේකේ ගැඹුර? ඔක කරා කියනවා අවබෝධය බලන්න. අවබෝධය. පොඩි කාලේ අර ආමි සෙට්ටරන් සෙල්ලම් කරනවානේ පිරිමි ළමයි. ගෑණු ළමයි බෝනික් කරන් සෙල්ලම් කරනවානේ. ගෙදර අම්මා බෝනික් කරන් සෙල්ලම් කරන්නේ නැහැ. තාත්තා ආමි සෙට් එකක් දාන්නේ නැහැ. ඒ කරන්නේ නැත්නම් මේ හිතලා ආමි සෙට් එකට දින ආසාව තියනවා කවුරුත් බලන් ඉන්නේ නැතුව එහෙම එකක් නෙවෙයිනේ. එයාට තේරෙනවා මේක කරා කියලා මොකක්වත් වෙන්නේ නැහැ මගේ ජීවිතේට කියලා අවබෝධයක් තියෙනවා එයාට නේ. අවබෝධය එනකොට ඒ දෙවලින් බැහැර වෙනවා අපි. ඔන්න දැන් සම්බන්ධතාවය ඇති කරනවා මං. ගැඹුරු කතාවක් මේ සරලව කිව්වේ. සියුම් කාමච්ඡන්දේ නේද බාධා කරන්නේ? ඈ සියුම් කාමච්ඡන්දේ බාධා කරනවා. ඒකාග්‍රතාවය එනවා කියන්නේ අනිත් ඒව දේවල් ඕනේ නැහැ මේක ඇති කියන එක නේ. පාටි වලට යන්න ඕනේ නැහැ, පන්සලට ආවම ඇති කියලා හිතුවෙත් අවබෝධයෙන් නේ. ඇයියේ පාටිය නීරසයි, තේරුමක් නැහැ, අර්ථයක් නැහැ. පොඩි පොඩි සෙල්ලම් වලින් වැලකිලා මොකක් හරි රැකියාවකට, අර්ථවත් දෙයකට, අධ්‍යාපනයකට යොමු වෙන්නේ බලෙන් නෙමෙයි. ඒක තේරුමක් නැහැ. ඒක නේ අවබෝධය තියෙනවා. ඒකෙන් මට ලොකු දෙයක් නැහැ. ඒ නිසායි වැදගත් දෙයට යොමු වෙනවා. ඒ වගේ නානා අරමුණු වලින් වැලකිලා එක අරමුණක හිත පිහිටන්නේ මතක තියාගන්න. නානා අරමුණු වලට යෑම නිර්ර්ථකයි කියලා අවබෝධ වෙච්ච දවසට. තේරුණාද කවුරු? සම්බන්ධය ගැන අපිට තේරුණා. මම නැවත කියන්නම්, සියුම් කාමච්ඡන්දේ නිසානේ අර යන්නේ. මම කොට කාමච්ඡන්දේ කැමැත්ත. හරිනේ? ඒක හිතෙන්න පුළුවන් මේ බලෙන් නැහනේ. අර අපේ ළඟ තියෙන කැමැත්තම ප්‍රතිඵල මේ තියෙන කැමැත්ත තේරුම් ගන්න තැන තමයි අපි උත්සාහ කරේ ඉස්සල්ලාම. භාවනා කරනකොට වටපිට බලන්න, වාහන දිහා බලන්න, වෙලා බලන්න. මේ ඉන්නේ නිකන් නෙමෙයි. ඇස් ඇරෙනවා හාමුදුරනේ, ඇස් ඇරියානේ. ඔර්ලෝස දෙයක් බැලෙනවා නෙමෙයි, බලනවානේ මේක. මේ කැමැත්ත තියෙන්නේ. ඒක අරමුණක ඉන්න කැමැති නෑ. නාන අරමුණු ගන්න ඕනේ අපිට. ඒ කැමැත්ත, ඒකේම ප්‍රතිඵල තමයි ඇස් වහගත්තම හිත පිට යන. ඒකේ ප්‍රතිඵල දෙන්නේ මේ. දැන් එතකොට ඒ නාන අරමුණට යන්නේ නැතුව ඒ අරමුණට ගන්න එකට උපමාවක් ගෙනවා. ඉස්සර පාටි දාලා විනෝදෙලා හිටපු අය දැන් ඔන්නේ ඒ දේවල් නිර්ර්ථකයි කියලා තේරෙනකොට අන්න වැදගත් ආධ්‍යාත්මික දේවල්ට යොමු වෙනවනේ. ඒ යොමු උනේ වීරියෙන්ද නැත්නම් අවබෝධෙන්ද? අවබෝධ වෙලා මේක නිර්ර්ථකයි කියලා. එහෙනම් කුඩා කාලේ කරපු සෙල්ලම් වලින් වැළකීලා වැඩිහිටියෙක් රැකියාවකට දෙමව්පියන්ට සලකන්න, රටට සේවය කරන්න යොමු වෙන්නේ අරක තේරුමක් නෑ. ඒක කරාගෙන මොකක්වත් නෑ. ඉතින් ඒ නිසා මේ වැදගත් දේවල් අර අවබෝධයෙන් තමයි අතරින්. ඒ නිසා මතක තියාගන්න, ඔබ සමාධියේදී නානා අරමුණු අතහරින්නේ ඒවා නිර්ර්ථකයි කියන අවබෝධය නිසා. ඔකේ මම නිකම් මේ මගේ අදහසක් නෙවෙයි, මේ සූත්‍රයක තියෙන කරුණක්. මේ නිකම් පඨම තජ්ජාන සූත්‍රයේ මහණෙනි, කාම ඡන්දය ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව දුරු නොකර ප්‍රථම ධානයේට සමවැදීමක් විය නොහැකි. එලෙසටම මහණෙනි, කාමයන්ගේ ආදීනව වසන මෝහය දුරු නොකොට ප්‍රථම ධානයේට සමවැදීම විය නොහැකි. කාමයන්ගේ ආධීනව යනු අර ගැඹුරු අර බලවත් කාම විතරක් නෙවෙයි. රටේ තොටේ දේවල්, කඩේ පිලේ දේවල්, අල්ලපු ගෙදර දේවල්, ගෙදර දොරේ දේවල්, මේවා වල තියෙන මේ තොරතුරුවල තියෙන තොරතුරුවල වාසය කිරීමෙහි තියෙන නිරර්ථක භාවය අවබෝධ නොකොට එක අරමුණක සිත එකඟ කරගෙන ධානයකටපත් වීම විය නොහැකි මහණෙනි. ඒකෙන් කියන්නේ ඒවා ගැන අහන්නේ බලන්නේ නැහැ කියන එක නෙමෙයි. ධානයෙන් නැගිටලා තොරතුරක් ගන්න එක වෙන බුදුරහමුදුත් එහෙම බැලුවානේ. තොරතුරු හොවන එක වෙනම, තොරතුරක් ගන්න එක දැනගන්න එක වෙනම දෙයක්. නමුත් ඒක දන්නවා මේකෙන් නෙවෙයි සැබෑ සැපේ තියෙන්නේ. ඒ තොරතුරු අවශ්‍ය ජීවත් වෙන්න. ජීවත් වෙන්න බෑනේ. අපිට පාරක් තොටක් අහගන්න ඕනේ, ගමන බිමනක් යන්න ඕනේ, බෙහෙතක් හේතක් කරගන්න ඕනේ, ගෙදර දොර යුතුයකන් ටික ඉෂ්ට කරන්න ඕනේ නේද? රටේ තොටේ වෙන දේවල් යම් ප්‍රමාණයකට දැනගන්න ඕනේ. ඒක නවා දැනෙන්නේ. නමුත් ඒකේම ඇලි ගලි සර්ව සැනසීම ලබන්නට බෑ කියන අවබෝධය තියෙන්න ඕනේ. මේ අවබෝධය තියෙන්නේ සිත කෙලෙස් වලින් මුදවාගෙන එක අරමුණක පවත්වා ගැනීම පරමිතාම ඉහළ සැපයක්. මේ සැපයේ වටිනාකමත් නානා අරමුණු වල චිත දුවන නිරර්ථක චිත්තචාරයන්ගේ, ඒකට කියනවා නිරර්ථක චිත්තචාරය කියලා. නානා අරමුණු වල සිත හැසිරීමෙහි නිරර්ථක භාවයේ තේරුම් ගන්නකොට අන්න එක සිතක එක අරමුණක සිත එකඟ කරන්න. ධානය කියලා කියන්නේ එක අරමුණක සිත එකඟ කිරීම නේද? පැය ගණන් නේද? ප්‍රබලව ඒ ධානයට පත් දැන් කියවනේ අධ්‍යාපනයේ වටිනාකම දන්නේ අධ්‍යාපනය කරන කෙනා. කාමී ආදීනව හොඳටම දන්නේ ධානයටපත් වෙච්ච කෙනා. එක අරමුණක ඉඳලා හිත සතුටු වෙනකොට දින සම්පහන්සනේ දකිනකොට තමයි අර කාමී ආදීනව. දැන් භාවනා කළ දවස් කීපයක් එහෙම හොඳට සැනසෙනකොට නේද කෙලෙස් වල තියෙන ගින්න වැටෙන්නේ නේද? හිත එකඟ වෙනකොට නේ තේරෙන්නේ අහෝ මොන පීඩාවක් දෙතන තියෙන්නේ කියන එක තේරෙන්නේ. හොඳ සමාධිමත් අවස්ථාවකදී මේක තේරෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, ධානයට පත් වෙනකොට තමයි කාමයන්ගේ ආදීන වසන නොහය විස්කම්බණය වෙන්නේ. සද්ධාන සම්මාදිට්ඨිය අපි වැඩි කතා නොකරාට මේ විශේෂ දෙයක්. මේක සමත භාවනාවෙන් සිදෙන්නේ. සමත භාවනාව ලඝු කරන්න එපා කවදාවත්. සමත භාවනාවේ ඔබ ඉදිරියට යනවා කියලා කියන්නේ ඔබ කාමයන්ගෙන් හිත මුදවන. ඒ නිසා ප්‍රථම ධානයට කියන නමක් තමයි අපේ ධර්මයේ නික්ඛම්මය. කාම ඡන්දයෙන්, කාම වස්තුන්ගෙන් නික්මෙන බැවින් මේ ප්‍රථම ධානය නික්ඛම්මය කියලා හඳුන්වනවා. නික්මෙන දෙය, නික්මුණු දෙය. න සමාධිය වඩන්න වඩන්න ඔබට විදර්ශනා වඩන්න ලේසි, ප්‍රතිපත්තියේ නියැලෙන්නට ලේසි. මේක සමත භාවනාවෙන් දියුණු වෙන සම්මාදිට්ඨිය. මොකද්ද? ධ්‍යාන සම්මාදිට්ඨිය. යට මුල් අවස්ථාවේදී තියෙන එක සමත සම්මාදිට්ඨිය. ඒක මස්තක ප්‍රාප්ත වෙන්නේ ධ්‍යාන අවස්ථාවේදී. අරකෙම දියුණුවක්. ඊළඟට චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් ගැනීම, ඉගෙන ගැනීම. සත්‍ය වර්ග තුනක් තියෙනවනේ නේ, අහලා ඇතිනේ. සම්මුති සත්‍ය, ඔව්. ඊළඟට පරමාර්ථ සත්‍ය, තුන්වෙනි එක තමයි ආර්ය සත්‍ය. සම්මුති සත්‍ය කියලා කියන විවාහාර කරන දේවල් නේ. නැන්දා, මාමා, දුව, පුතා, අම්මා, තාත්තා නේ. ගෙවල්, දොරවල්, යාන, වාහන, ගමන, බිමන, මේ වගේ අපි විවාහාර කරන වාක්‍ය කතා කරන වචන කතා කරන. ඒක මත පිහිටලා වැඩ කරන්නේ. ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්නට බෑ. නමුත් ඒක විමසා බැලුවම, ගැඹුරින් විමසා බැලුවම මේ සම්මුති සත්‍ය බොරු වෙනවා, නැති වෙනවා. උදාහරණයක් පුටුව ගන්න, මේ ඉඳන් ඉන්න පුටුව. පුටුව කියලා කිව්වට මේක ඇත්තටම විමස දැන් අපි ධර්ම ඉගෙන ගත්තායි දන්නව ඇතිනේ. මේක විමසලා විමසලා බලනකොට මේක ලී ගොඩක් තියෙනවා. ලී ගොඩ පුටුව වෙන්න බෑනේ. එහෙම නැණ ලී ගොඩ කොහොම තිබ්බත් පුටුව වෙන්න බෑනේ. ලී ගොඩ පුටුව වෙන්න බෑ. ලී ගොඩ යම් ක්‍රමයකට තිබ්බද පුටුව? මේක මම මේසයක් කරන්න බැරිද? මේ ලී ටිකේ මේසයක් කරන්න බැරිද? පුළුවන්නේ. ඒ නිසා ලී ගොඩ පුටුව වෙන්නේ නැහැ. ලී ගොඩ යම් ආකාරයකට තිබුණා පුටුව. මේ ලී ගොඩ අද කඩලා කඩලා අංශු ගොඩකට යනවානේ. සියුම් අංශු ගොඩකට අවසානයේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතරමහා ධාතුවට බැඳ ලීකි පුටුව කියන අදහස සම්පූර්ණේ නැති වෙලා යනවා. සම්මුති සත්‍ය බොරු වෙනවා පරමාර්ථ සත්‍යද. මම හිතනවා ඒ ගැඹුරෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. අභිධර්ම හිම ඉගෙන ගන්න පිරිසක් නිසා හොඳට බණ අහන එක තේරෙනවා ඇති මම හිතනවා. නේද? දැන් ළඟදි විභාගියුත් වෙනවා කොහොන්නේ. ඇතර සම්මුති සත්‍ය බොරු වෙනවා පරමාර්ථ සත්‍ය ඉදිරියට එනකොට. ඒවට වාඩි වෙන්න ඕනේ, ලියන්න ඕනේ විභාගෙම. හරිනේ? එවලින් තමයි දැනුම හැදෙන්නේ. මොකක්වත් නෙමෙයි මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය දිනු කරන්නේ එවලින්. අපේ ස්ථානවලත් එහෙමයි. චතුසත්‍ය සම්මාදිට්ඨිය දිනු කරන්නේ සුතමේක. ඉස්සර ස්වාමීන් වහන්සේලා වාචික වහන්නේ, දැන් ඉතින් හොනේ ඒක ලිඛිත වහන්නේ. මේ තමන්ගේ දැනුම තියෙන්නට ඕනේ, ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒක වැදගත් එක. එතකොට සම්මුති සත්‍ය බොරු වෙනවා පරමාර්ථ සත්‍ය ඉදිරි. පරමාර්ථ සත්‍යයේ තියෙන වැදගත් කරුණක් තමයි උදාහරණයකට ඒක තියෙනවා, මේ මේ දේවල් තියෙනවා, මේ මේ දේවල් සිද්ධ වෙනවා කියලා පරමාර්ථ සත්‍යයේ අපි කතා කරමු. ඒකේ තියෙන ඉතා වැදගත් න්‍යායක් නැත්නම් ධර්ම පරියායක්, ධර්ම නියාමයක් තමයි කුසලයට සැප විපාක, අකුසලයට දුක් විපාක කියන එක. නේද? අහලා තියෙනවනේ. කුසලයට සැප, කොහොමද අපි ධර්මයේ හම්බ වෙන්නේ? දුක්ඛ සහගත කාය විඥානේ අකුසල විපාකයක් නේ, සුඛ සහගත කාය විඥානේ නේ කුසල විපාකයක් නේද? කුසලයට දුක් විපාක, අකුසලයට සැප විපාක. මේක සාමාන්‍ය න්‍යායක් නේ. මේක පරමාර්ථ සත්‍යයක්. ඒක ඉතින් තවත් වැදගත් එකක් තමයි, කුසල් කරලා මනුස්ස ලෝකෙ උපදිනවා, අකුසල් කරලා සතර අපායෙ උපදිනවා. එහෙම තියෙනවනේ. මනුස්ස කුසල් කරලා මනුස්ස ලෝකෙ උපදීම සැප විපාකය, දුක් විපාකයද? සැප විපාකය. සතර අපායදී උපදීම දුක් විපාකය. ගහන්න දෙයක් නැහැ. හැබැයි ආර්ය සත්‍යයට එනකොට මතක තියාගන්න. කොහොමද? කුසල් කරලා මනුලොව ඉපදුනත් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා නේද, ව්‍යාධිපි දුක්ඛෝ, සංකිත්තේන පංචඋපාදාන කන්ධා දුක්ඛා. එහෙනම් කුසලයට ලැබෙන්නේ මොන විපාකයද? දුක් විපාකය. අකුසලයට අහන්න දෙයක් නැහැ. එනද පරමාර්ථ සත්‍ය ඇතැම්තෙන් සියලු තැන් නෙවෙයි, ඇතැම්තෙන් ආර්ය සත්‍ය හමුෙහි වර්ධිනවා. ආර්ය සත්‍ය කියලා කියන්නේ එතනින් එහාට ඒක බොරු කරන්න, ඒක මිස එහෙම එකක් නෑ. ඒකට එහා යට සත්‍යයක් නෑ. ඒක තමයි පරම සත්‍ය. ඒක තමයි උතුම්ම සත්‍ය. ඒට එහා ගැඹුරු සත්‍යයක් නෑ. සමහර වෙලාවලට බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දේවල් සමහර විද්‍යාඥයෝ දාර්ශනිකයෝ හොයාගන්න වෙන්න පුළුවන්. හරි, එහෙම තියෙනවා. බුදුන් දේශනා කරන්නේ නේද? අපි මම සියල්ල දේශනා කරන්නේ නැහැ කියලා නේ. එතකොට සමහර දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේ උන්වහන්සේ දේශනා නොකරපු නමුත් සමහරු අතේරුම් ගන්න අවබෝධ කරගන්න. හැබැයි මොන දේ හොයාගත්තත් හතර මතක තියාගන්න, මොන දේ හොයාගත්තත් මොන නිපයම සිද්ධ කළත් ආර්ය සත්‍යයට යටයි. මොන දේ නිපදෙව්වත් ඒකේ අනිත්‍ය භාවය නැති කරන්නට බෑ. නිත්‍ය දෙයක් නිපදවන්නට බෑ. ඉපදීම් බිඳීම් වලින් හේතු කරගෙන බිඳන දෙයක් නම් ඒ දේ පරම සුඛයක් වෙන්නට බෑ. හන්දරමල් දෙය ආත්මයක් වන්නට බෑ. ඒ නිසා මොන දේ හැදුවත් ඒක ත්‍රිලක්ෂණයට යටයි. ත්‍රිලක්ෂණයට හසු වෙනවා යනු දුක්ඛ සත්‍යයට යටයි. ඒ නිසා චතුරාර්ය සත්‍යය ඇතුළට මේ ඔක්කොම බහන්නට පුළුවන්. මොන නිපැයම තිබුණත්, මොන දේ අලුතෙන් හොයාගත්තත්, මොන න්‍යාය ලෝකයට ගෙනාවත් චතුරාර්ය සත්‍යයට බහලා තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා චතුරාර්ය සත්‍ය තමයි පල්ලෙහැයින්ම තියෙන සත්‍යය. ඒක අවබෝධ කරපු උත්තමයා තමයි බුද්ධ වුණේ, බුදු වෙනවා කියලා කියන්නේ. ඒ සත්‍යය තමයි මේ ඉගෙන ගන්නේ. ඔය ධර්මයේ ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නේ, පාඩම් කරන්නේ, පොත් කියවන්නේ ඒ සත්‍ය. බුද්ධෝත්පාද කාලේ ලැබෙන ඒක, ඒක ඉගෙන ගන්නට ඕනේ පිංගතුනි. ඒක තේරුම් ගන්නට ඕනේ. ඒ චතුරාර්ය සත්‍යයේ තියෙන දේවල් තමයි අභිධර්මයෙන් ඉගෙන ගන්නේ, සූත්‍රයෙන් ඉගෙන ගන්නේ. චතුරාර්ය සත්‍යයෙන් විනිර්මුක්ත වෙච්ච මිදිච්ච ධර්මයක් ලෝකේ නැහැ, දේශනාවේ නැහැ. ඒ නිසා මොන ධර්ම පරියාය ඔබ ඉගෙන ගත්තත් ඒක චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම සඳහා උපකාරක වෙන දෙයක්. ඒ නිසා මේ ධර්මය ගැඹුරින් හොඳින් හදාරන්න ඒ සුතමේ ඥානය දියුණු කරගන්න. ඒ සුතමේ ඥානය දියුණු කරගන්න. කරන්නේ ඒක නැවත නැවත ඇති කරගන්න. ඒක තා වැදගත්. ඊළඟට ඒ සුත ඇති කරගත්තා වූ සුතමය ඥානය පදනම් කරගෙන ඒ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂව දකින්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට කියනවා විදර්ශනා භාවනාව කියලා.
ඒ විදර්ශනා භාවනා විස්තර කරගෙන ගොඩාක් දීර්ඝ වෙනවා. කෙටියෙන් අපි විස්තර කරගත්තොත් විදර්ශනා භාවනාවේ මුලින්ම නාම රූප දෙක වෙන් කරගන්න ඕනේ. මේ නාමයයි මේ රූපයයි. ඒ නාම රූප දෙක හැර සත්වයේ පුද්ගලයේ කාත්මයක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. ඒ ඥාණයට පැමිණෙන ස්ථාවරය ඒකට කියනවා දිට්ටි විසුද්ධිය කියලා. ඊළඟට තියෙන නාම රූප දෙකක් විතරයි සත්වයේ පුද්ගලයක් නැහැ. ඒ නාම රූප දෙකක් දෙවියෙක් මැව්වා නෙවෙයි, ඉබේ හටගත්තා නෙවෙයි, තවත් නාම රූප නිසාම හටගත්තා කියන අවබෝධයට පැමිණෙන. ඒකට කංකා විතරණ විසුද්ධිය කියලා. අහලා දෙන්නේ. ඒ නාම රූප පරපුර ඉපදෙමින් බිඳෙමින් પરම්පරා වශයෙන් පවතිනවා. ඒක මරණයෙන් අවසන් වෙන්නේ නැතුව දිගින් දිගට પરම්පරාව ගමන් කරනවා කියන අවබෝධයට පැමිණෙන්නට උන හේතුඵල සම්බන්ධ පරිසම්පාදේ තේරුම් ගන්නට. තමන් තුලින් තේරුම් ගන්නට. කංකා විතරණ විසුද්ධිය. ඊට පස්සේ ඒ නාම රූප ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරන්නට උනේ සම්මර්සණය, සම්මසන ඥානය. ඊළඟට ඒ නාම රූප ධර්මයන්ගේ ඉපදීම් බිඳීම් බලන්නට උනේ උද්‍යබ්බය. ඉතින් ප්‍රත්‍ය වශයෙන් ඉපදීම් බිඳීම් බැලීම, ෂණ වශයෙන් ඉපදීම් බැලීම ක්‍රම තියෙනවා. ස්කන්ධ වශයෙන් ගත්තම 50 ක්‍රමයකට බලන්න තියෙනවා. මේ විදිහට ඉපදීම් බිඳීම් බලමින් උදේවය ඥානය දියුණු කරන්නට ඕන. ෂණික උදේ විතරක් නෙවෙයි ප්‍රත්‍ය වශයෙන් බලන්නට ඕන. ඊට පස්සේ උපක්ලේශයන් ජයගෙන ප්‍රබල උදයබ්බය, බයතුපට්ඨාන, බංගානුපස්සනාව, බයතුපට්ඨානය, ආදීනව නිබ්බිදා, මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සනා, සංඛාරුපෙක්ඛා කියන ඥානයන් පිළිවෙලින් වඩාගෙන යොකු ඉස්සර කරනකොත් වෙලා නැති වෙනවා. මේක වඩන් ඉන්න ඕනේ. බයි විපස්සනා සම්මාදිට්ඨිය. විපස්සනා සම්මාදිට්ඨිය දිනුනක ඒකෙන් ගැඹුරු ඒකෙන් මූලික සිද්ධාන්ත කීපයක් තියෙනවා. ඉස්සලම නාම රූප මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ, තියෙන්නේ නාම රූප දෙකක් ලෙස දෙනවා පළවෙනි එක. තියෙන්නේ නාම රූප දෙකක් කියලා තේරුම් ගැනීම. කාලයක් කරනවා අපි ඒක. දිට්ඨි සුද්ධි ගොඩාක් කල් වඩනවා. ඒක හෝඩි පොත වගේ විදර්ශනාව. ඊට පස්සේ නාම රූප දෙක හේතුන් නිසා හටගන්න ධර්ම කියලා තේරුම් ගන්නවා. ඒ ඥාණයෙන් තමයි පූර්ව භවයක් තිබුණා, පසු භවයක් තියෙනවා, මේ සසර පවතින්නේ කොහොමද, සසරට ආරම්භයක් නැත, මේ කියන අවබෝධ වලට පැමිණෙන්නේ හේතුඵලයේ තේරුම්ගෙන. නාම රූපයෝ සංකත භව තේරෙන දෙවෙනි පියවර. ඊළඟට තියෙන්නේ ඒ නාම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම. තුන අවශ්‍ය ලියාගන්න. තුන නාම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට නංවල මෙනෙහි කිරීම. ඊට පස්සේ ඒ නාම රූපයන්ගේ ඉපදීම් බිඳීම් බැලීම. ඒකේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රත්‍ය වශයෙන් ඉපදීම් බිඳීම් බැලීම, ෂණ වශයෙන් ඉපදීම් බිඳීම් බැලීම. එහෙන් බලන් යනකොට අන උපක්ලේශ එනවා, සිත දියුණු වෙනවා, සිතට එක එක අත්දැකීම් ලැබෙනවා. ඒවත් ත්‍රිලක්ෂණයට හරවන්නට ඕනේ, මෙනෙහි කර විදර්ශනා කරන්නට ඕනේ. ඊට පස්සේ අර ෂණ වශයෙන් උදේවය බලාගෙන දිගට යන උදේවය බලන ෂණ වශයෙන් මෙනෙහි කරනවා. ඊළඟට තියෙන එක තමයි එහෙන් බලන් යනකොට උදේවයෙන් වය භංගයට හිත යනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් භංගයෙන් වැඩිපුර බලනවා. භංගය බලලා ඒ භංගය බලපු හිතේ භංගයත් බලනවා. ඔක තමයි අවසානේ. භංගය බලපු හිතේ භංගය බිඳීම නාම රූපයන්ගේ බිඳීම් බලලා ඒ බිඳීම් මෙනෙහි කරපු ඥානයේ බිඳීම් බලනවා. බංගානුපස්සනාවේදී ඊට ඥානංච ඥාතංච ඥානංච උභෝ විපස්සති කියලා කියන. ඊට පස්සේ මොකද වෙන්නේ? දිගටම ඒ අවබෝධයේ මත පදනම් වෙලා සංස්කාර ධර්මය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ගැඹුරු සම්මසණයකට යනවා. තාදීනව නිබ්බිදා මුංචිතු කම්මිතා ඔක්කොම ඥාන වැඩෙනවා ඊට පස්සේ. ඒ අතරතුරේදී විශේෂ දෙයක් කරනවා. නිර්වාණ ධාතුවේ ಗುಣ මෙනෙහි කරන්නට ඕන. ගොඩක් අය කරන්නේ නැහැ ඒක. නිර්වාණ ධාතුවේ ಗುಣ මෙනෙහි කරන්න ඕනේ අතරතුරේ. ওই ටික තමයි තියෙන්නේ. කිටි කරලා කීවේ. දැන් විපස්සනා සම්මාදිට්ඨිය. විපස්සනා සම්මාදිට්ඨිය දියුණු කරලා අවසානයේදී මාර්ග සම්මාදිට්ඨියටපත් වෙනවා. විපස්සනා දැන් මේ සම්මාදි හොඳට මතක තියාගන්න. දැන් ධාන සම්මාදිට්ඨියෙන් කරේ කාමයන්ගේ ආදීන වසන මෝහේ දුරු කිරීමනේ. මේ හැම සම්මාදිට්ඨියකින්ම කරන දේ තමයි මතක තියාගන්න. ඒකට විරුද්ධ මෝහේ දුරු කිරීම, සැකයේ දුරු කිරීම, දෘෂ්ටියේ දුරු කිරීම, මේක තමයි මේ සම්මාදිට්ඨිය වලින් සිද්ධ කරන්නේ. අහිනම් විපස්සනා සම්මාදිට්ඨිය ඒක යම් මට්ටමකට කරනවා. නමුත් සම්පූර්ණයෙන් මුලින උපටා දාන්නේ මෝහය, අවිද්‍යාව, විචිකිච්ඡාව නැත්නම් සැකය, දෘෂ්ටිය මාර්ග අවස්ථාවේ පහළ වෙන සම්මාදිට්ඨිය. ඒක තමයි බලවත් එක්කිනම්. එයා තමයි මේ කෙලෙස්යන් ක්ෂය කරලා දාන්නේ, ඩ්‍රයි කරලා දාන්නේ, පුච්චලා දාන්නේ, විනාශ කරලා දාන්නේ. ඒ මාර්ග සම්මාදිට්ඨිය තමයි වැඩේ සිද්ධ වෙන්නේ. නමුත් ඒකට එන්න තමයි අමාරු. මාර්ග සමාධි එක ෂණයයි තියෙන එක චිත්තක්ෂණය. ඒක හතර පාරයින් පහළ වෙන්නේ. මේ කෙලෙස් කපලා දානවා. ඊට පස්සේ මේ මාර්ගයටපත් වෙනකොට උපදින්නට නියමිත ක්ලේශයන් දුරු කරලා, ක්ලේශයන් දුරු වෙනකොට උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් මිදෙනවා. අනුප්පන්න ස්කන්ධයන්ගෙන් මිදෙනවා. ඒ කෘත්‍ය සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මේක බොකු කතාවක්. භාවනා කරගෙන ඇවිල්ලා, ගොඩාක් විදර්ශනා වඩාගෙන ඇවිල්ලා, අවසානයේදී මාර්ග සම්මා දිට්ඨියෙන් තමයි කෙලෙස් ටික කපලා දාන්නේ. ඒක කපන්න තමයි මේ මෙච්චර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ආ කෙලෙස් ටික කැපෙනකොටම, විනාශ කරනකොටම අර තිබිච්ච උත්සාහය සංසිඳන. ඒකට කියන ප්‍රයෝග පටිපස්සද්දි පඤ්ඤා ඵලේ ඥානංගය. ඒක ඵල සම්මා දිට්ඨිය. ඒක විශේෂ අවස්ථාවක්. යෝගාවචරයා මේ කරගෙන ආපු වැඩ කටයුත්ත අවසන් කරලා තමන් කළ කෘත්‍ය ඇති කෙනෙක් බව ඔහුට දැනෙන, ඒ කියන්නේ ඒ වෙලාවේ සිහි කරනවා නෙවෙයි, ඒ කළ කෘත්‍ය අවසන් කර කෙනාගේ ඥානය. ය ඵල සම්මාදිට්ඨිය කියලා. එතනින් තමයි කටයුත්ත අවසන් වෙන්නේ. දැන් ප්‍රත්‍යවේක්ෂාව කියන එකක් තියෙනවා. ඒක කරත් නැත්නම් ඒක කෙරෙනවා. නමුත් කටයුත්ත අවසන් මාර්ගයෙන් ඵලෙයි. මේ තමයි සම්මා දිට්ඨි වර්ග සමූහය. ඔකේ විදර්ශනා සම්මා දිට්ඨියයි, මාර්ග සම්මා දිට්ඨියයි, ඵල සම්මා දිට්ඨියයි සව දීර්ඝව විස්තර කරන්නට වෙනවා. ඒ විදර්ශනා ඥානය, මාර්ග ඥානය, ඵල ඥානය, මේවා තියෙන වටිනාකම, අරමුණ, කෙලෙස් කැපෙන හැටි. එහෙම කිව්වොත් පිරිත කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතනවා ප්‍රමාණවත් ඇති කියලා සම්මා දිට්ඨිය සම්බන්ධයෙන්. මේ සම්මා දිට්ඨියන අපිට මුලින්ම මම ගොඩාක් අවධානය දුන්නේ අන්තිම තුනට නෙවෙයි. ඔකටි බලාපොරොත්තුනේ තුනක් දන්නේ නැහැ, මම දන්නේ. නමුත් වැඩිපුර මම අවධානය දුන්නේ කම්මස්සගත සම්මා දිට්ඨියටයි. චතුසත්ත්වෙකෙත් මම වෙන්නේ ඉස්සෙල්ලා ධ්‍යාන සම්මා දිට්ඨිය. ඒ ගොඩාක් සවිස්තර කරා මම. මොකද ඒ දෙක ප්‍රායෝගිකව අපි දිනු කරගන්න ඕන දෙකක්. කම්මස්සගත සම්මා දිට්ඨිය මම පොඩ්ඩක් මතක් කරලා අවසන් කරොත් දේශනාව. ඒකේ මම කියපු දෙයක් තමයි කම්මස්සගත සම්මා දිට්ඨි කර්මඵලයේ විශ්වාස කරනවා. ඒක තව ස්ථාවර වෙන්න කර්මවල යෙදෙන්න ඕනේ කොහොනේ? කුසල කර්මවල යෙදෙන්නට ඕනේ කොහොනේ? ඒත් ඒක විශේෂයෙන් මම කියවා බෞද්ධ වශයෙන් සතුටින් ඉන්නට ඕනේ කියන්නේ. ඒ සතුටේ තියෙන විශේෂකක් තමයි ඊළඟ භවය ආරක්ෂිත කරගෙන ඉන්නට ඕනේ. ඒක විශේෂයි. ඒ නිසා මම හිතනවා මේ හැමෝටම මේක පුළුවන්. හැමෝටම හොඳට නිවසට ගිහිල්ලා අද මෙහි රාත්‍රියේ ඉන්නකොට හරි කල්පනා කරලා බලන්න, මගේ ඊළඟ භවය ආරක්ෂිතද? ඒක 100%ක් වොරන්ටිය දෙන්න බැරි වෙයි. නමුත් Taman දන්නවනේ හිතට අවංකව නේද? ධර්මයේ දන්න අයනේ. ආ එහෙනම් සුදුසු තැනකටද යන්නේ. ඒක ඒ සතුට තියෙන. ඒස කම්මස්සගත සම්මා දිට්ඨියත් එක්ක අර සතුට තියෙන්න ඕනේ කියන එක මතක් කරගන්න. එහෙනම් ධ්‍යාන සම්මා දිට්ඨියේදී කීවා හිත එකඟ කරගන්න බැරි මොකක් නිසාද? කෙලෙස් නිසාද? වැඩි කෝ ඕන් නැති නිසා. ඕන් නැති නිසා අපිට ඕනේ වෙන දේවල් නේ, කාමච්ඡන්දේ. එහෙනම් ඒක දුරු වෙන්නට මොකද්ද වෙන්නට ඕනේ? අවබෝධය ටිකට. එහෙනම් නානා අරමුණු වල සිත විසිරවන, වික්ෂේප කරන මේ දේහි නිර්ර්ථක භාවය අවබෝධ කරගන්න. ඒකට කියනවා කාමයන්ගේ ආදීනව වසන මෝහය දුරු කරලා ඒ ආදීනව ප්‍රකට කරගන්න. මේක උදාහරණේ අරනේ කලින් කට වෙනස් වෙන්නේ. සෙල්ලම් කරපුවා නැති වෙන හැටි කරන්නේ නැති හැටි අවබෝධයත් එක්ක නෙමෙයි. අය වගේ එනං සිත එකඟ කරගන්නකොට ඒ විදිහට අපි ඒ කාමයන්ගේ නානා අරමුණු වල හිත විසිරෙන භවෙහි ආදීනව තේරුම් ගන්නට ඕනේ කියන එක මතක තියාගන්න. ඒකෙන් ධ්‍යාන සම්මාදිට්ඨිය දිනු කරන්නට පුළුවන්. ඊළාට විදර්ශනා සම්මාදිට්ඨිය පියවර කීපයක් මම කියලා මේ කෙටියෙන් කීවා. නාම රූප දෙක තේරුම් ගැනීම, හේතුඵලයේ තේරුම් ගැනීම, සම්මර්සණය කිරීම, උදේවය බැලීම, බංගේ බැලීම, බංගේ බලපු හිතේ බංගේ බැලීම නේද? දැසේ නිර්වාණ ධාතුවේ ගුණ මෙනෙහි කිරීම අනුමාන වශයෙන් මෙහෙම සිද්ධ කරලා මාර්ග ඥානින් කෙලස් කපලා ඵල ඥානින් ඒ කටයුතු සම්පූර්ණ කරනවා. එහෙනම් හැම දිනාටම මේ සම්මාදිට්ඨි සියල්ලම ඇති කරගෙන හා විශේෂයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගෙනීම ගැනත් අපි කතා කරා. විභාග ලියන්න කියලා කිව්වා. හරි නේද? ඒතර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සුතමේ වශයෙන් ඉගෙනගෙන විදර්ශනා ඥාන වශයෙන් වඩලා මාර්ග ඥානය දිනු කරලා ඵල ඥානයත් ඇති කරගෙන මේ සකල සම්මා දිට්ඨීන්ම ඇති කර ගන්නට සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වාසනාව නුවණුව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී වස් අවසාන පුණ්‍ය කර්මය නිමිති කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනාව ලෙස දක්වලා තියෙනවා WMMB විජේකෝන් මහතා, ඒ වගේම එම් විජේමාන්න මහත්මයා, ලලිතා කුලරත්න මහත්මිය, වසන්ති චන්ද්‍රසේකර මහත්මිය, රංජනී පද්මලතා මහත්මිය, කල්යාණී වට්ටෝරු ගෙදර මහත්මිය, මානෙල් කුමාරි මහත්මිය, ලිලි බණ්ඩාර මහත්මිය, කුසුම් රත්නායක මහත්මිය, නන්දා විජේමාන්න මහත්මිය කියන මේ සෑම දෙනාගේම දායකත්වයෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ. ඉතින් ඒ හැම දෙනාගේම බලාපොරොත්තු අපි සිතට නංගා ගනිමු. ඒ පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් උක්ත දායක දායිකාවන්ගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම ඉන්නව බවල සුඛී සුවපත් භාවයට පත්වී දුකින් අත මිදී සැපෙන් සැපයට පත්වී නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පූජ්‍ය තල්ගමුවේ ගරු සුදීරානන්ද සොනායක ස්වාමින් වහන්සේ ඇතුළු බෝධිතැන්න ආරණ්‍ය සෙනසුනේ වැඩවාසය කරන සියුනුම් ස්වාමින් වහන්සේලාට නුදුරු භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. තම ශ්‍රමය, ධනය, කාලය වැය කිරීමෙන් පිම්බිමේ සංවර්ධනයේ උදෙසා දිවා රාත්‍රී දෙකේම බැතිබර සිටින් යුතුව කටයුතු කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා සිද්ධ කරනවා. දේශකයන්න් වහන්සේටද නුදුරු භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාව සිද්ධ කරන අපි සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඉතින් අද දවසේ දායකත්වයේ දරුවා වූ එනම් කියනට එදුණු හැම සියලු දිනාටමත්, ඔවුන්ගේ නමින් මිය පරලෝකීය හැම දිනාටමත්, ඒ වගේම සාවධානව ධර්මයේ ඇසුරාව වූ හැම දිනාටමත් තව තවත් ධර්මඥාන වැඩේවා ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ ධර්ම ශ්‍රවණ ආදී සිද්ධ කරමින් අද දවසේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට මේ කටයුතු සියල්ලම සම්පාදනය කරගන්නට පිංතුන්ට හැකි වුණේ මේ ආරණ්‍ය සේනාසන ඉතාම හොඳින් පවත්වාගෙන හැම දිනාටම ආදර්ශ සම්පන්න ලෙසින් කටයුතු සිද්ධ කරගෙන දායක දායිකාවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඉතාම මහත් පරිශ්‍රමයකින් මේ කටයුතු සිද්ධ කරගෙන යන අපේ තෙල්දෙණියේ සුදම්මානන්ද ස්වාමින් වහන්සේ නිසා තමයි මේ සියලුම කටයුතු පිංතුන්ට සිද්ධ කරගන්න හැකියාව ලැබුණේ. ස්වාමින් වහන්සේත් මතක් කර පරිද්දෙන් මං ගිහි කාලයේ පටන්ම උන්වහන්සේ වැසුරු කළා තියෙනවා. ඉතින් ඒ කාලයේ පටන්ම ඉතාම කැපවීමෙන් යුක්තව තමන් කරන සිදු කරන සියලුම කටයුතු, තමන්ගේ රැකියා කටයුතු, ඒ වගේම ආධ්‍යාත්මික කටයුතු සියල්ලක්ම ඉතාම ඕනෑකමින් කැපවීමෙන් යුක්තව සිද්ධ කිරීම තමයි උන්වහන්සේගේ චාරිත්‍රය. ඉතින් තමන් කාලයක් හමුදාවේ සේවයේ නියුක්ත වෙලා ඒ කටයුතු සියල්ලම මනාකොට සිද්ධ කරලා තමයි තමන් ඊගේ අතහැරලා පැවිද්දටපත් උනේ. ඉතින් පැවිදි ජීවිතයේදීත් අපේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ ඉතාම හොඳින් අධ්‍යාපනය ලැබමින් වත්පිළිවෙත් ආදී ඉතාම හොඳින් සිද්ධ කරගන්න මේ ආරණ්‍ය සේනාසනේත් වැඩ කටයුතු අතහරින් නැතුව කොහොම හරි ඒ කටයුතු සම්පාදනය කරමින් තමයි තමන්ගේ මේ කාලය ගත කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත් හැම දිනාම සතුටු වෙන්නට ඕනේ. ස්වාමින් වහන්සේ ඉතාම ලොකු රාජකාරි කටයුතු ඒ ආරණ්‍යයේ සිද්ධ කරමින් අධ්‍යාපනය ඉතාම හොඳින් සිද්ධ කරගන්න අතරතුරේදී තමයි මේ බෝධිතැන්න ආරණ්‍ය සේනාසනයත් පවත්වාගෙන යන්නට මහත් පරිශ්‍රමයක් දරන්නේ. ඒ නිසා තමයි පින්වත් හැම දිනාටම මේ සෙනසුන ඇසුරු කරගෙන ප්‍රතිපත්ති පූර පූර්ණය කර ගනිමින් සීලාදී ගුණධර්ම පූර්ණය කර ගනිමින් ධර්මඥාන දියුණු කර ගැනීමට හැකියාව ලැබිලා තියෙන ඉතින් අද දවසේ රැස්පත් කර ගන්නට යදුනා වූ මේ සියලුම කුසල් අපි තෙල්දෙනියේ සුදම්මානන්ද ස්වාමින් වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේගේ සියලුම අධ්‍යාපන කටයුතු, ධර්ම අධ්‍යයන කටයුතු, බණ භාවනා කටයුතු, දේශන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. තියෙනා වූ රෝගාබාධ සියල්ලක්ම අලපතක දියත්තක් මෙන් දිරෙම දුරු වී තමන්ගේ උතුම් සාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගෙන පාරමී පූර්ණය කරගන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරන්නට ඕනේ. ඉතින් මේ සෙනසුන මේ කටයුතු සියල්ලම උන්වහන්සේට බාර දුන්නේ අප ආචාර්ය තල්ගමුවේ සුදීරානන්ද රාජකීය පණ්ඩිත තල්ගමුවේ සුදීරානන්ද ස්වාමින් වහන්සේ විසින්. උන්වහන්සේගේ ආශිර්වාදයේ යටතේ තමයි මේ කටයුතු සියල්ලම උන්වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඊටත් ප්‍රථමයෙන් මේ සෙනසුනේහි තවත් බොහෝ ස්වාමින් වහන්සේලා වැඩවාසය කරමින් තමයි චිරමේතාකල් මේ සෙනසුන ආරක්ෂා කරගෙන පැමිණි. ඉතින් අපේ තල්ගමුවේ ස්වාමින් වහන්සේටත් හෙට දවසේ උන්වහන්සේ වැඩම කරනවා කියලා දැනගන්න ලැබුණා. ඉතින් උන්වහන්සේගේ ඒ සියලුම සාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට මේ කුසල ශක්තියත් එකලස හේතු වේවා, වාසනා වේවා. තමන් වහන්සේගේ සියලුම ඒ ප්‍රතිපත්ති කටයුතු, සාසනික කටයුතු උතුම් ආකාරයෙන් සිද්ධ කරගෙන පාරමී පූර්ණය කරගන්නට මේ කුසලයට උපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරනු. ඒ වගේ මේ සෙනසුනේහි අතීතයේ වැඩවාසය කළා වූද, ඒ සුජීවත්ව වාසය කරන්නා වූද, අපවත් වී වදාළා වූද සියලුම ස්වාමින් වහන්සේලා මේ පින්කම හේතුවෙන් සුඛී සුවපත් භාවයට පත් වී තමන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණය කරගනිත්වා කියලා අතීත ආවර්ජනාවකින් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම හෙට අද දවසේදී දැන් අද රාත්‍රියේදී ඉතාම වටිනා පුණ්‍ය කර්ම රාශියක් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා විශේෂයෙන් අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ අපේ සුදම්මානන්ද ස්වාමින් වහන්සේගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා පිරිසක්ම පැමිණිලා තමයි මේ කටයුතු සියල්ලම සංවිධානය කරමින් මේ පින්වුතුන්ට මහඟු පුණ්‍යකමක් සිද්ධ කරගන්න අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාටත් මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයත් අද දවසේ සිද්ධ කරන්නා වූ පරිත්‍රාණ දේශනා මේ කුසල ලේනුත් උන්වහන්සේලාගේ සියලුම ධර්ම අධ්‍යයන කටයුතු, ප්‍රතිපත්ති කටයුතු, ගුණ ආධ්‍යාත්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන උතුම් පැවිදි ජීවිත ගත කරගෙන පාරමී පූර්ණය කරගන්න හැකියාව ලැබේවා ලැබේවා කියලා අපි හැමදෙනාම ආශිර්වාද කරමු. ඒ වගේම මේ සෙනසුනේහි වස් සමාදන් වෙලා පින්වතුන්ට වස් පින්කමක් සිදු කරගන්න අපිට හැකියාව ලැබුණේ අපේ නෙත්තානන්ද ස්වාමින් වහන්සේ වස් ශික්ෂා පදේ මනාකොට ආරක්ෂා කරගෙන මේ සෙනසුනේහි වැඩ සිටිපු නිසා තමයි. ඉතින් උන්වහන්සේටත් අපි ආශිර්වාද කරන්නට ඕනේ අප සෑම දිනාම අද දවසේදී හෙට දවසේදී සිද්ධ කරන්නා වූ මේ සියලු පින්කම් වලින් ස්වාමින් වහන්සේ අපට මේ පින්කම් සිදු කිරීමට අවස්ථාව ලබා දුන්නා. උන්වහන්සේගේ සියලුම සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගෙන නිදුක්ක නිරෝගීව චිරාත් කාලයක් ගුණ පුරා ගන්නට මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරන්න. ඉතින් අද දවසේදී මේ පින්කම සංවිධානය කරන්නට දායකත්වයේ දරුවා වූද, ඒ වගේම වැඩ කටයුතු සිද්ධ කරමින් ආරණ්‍ය සේනාසනය පිරිසුදු කරමින් මේ මණ්ඩපාදිය සකස් කරමින් බොහෝ දෙනා අප උපකාර කරන අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ඒ සෑම දිනාටමත් මේ ධර්ම දානමය කුසලයෙන් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන උතුම් ලෙස ප්‍රතිපත්ති පූර්ණය කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන නිවනින් සැනසෙන්නටම මේ පින්කමත් හේතු වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. අවසාන වශයෙන් පැමිණ සිටින ස්වාමින් වහන්සේලාගේද පින්වත් හැම දිනාගේමද නමින් මිය පරලව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා ඥාතීන්ද පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මේ බෝධිතැන් ආරණ්‍ය සේනාසනයට අධිගෘහිත වූද, සම්‍ය දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමේ ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතා හිත මෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවරමා මහ නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් අද පින්කම සංවිධානය කරා වූද ඒ දායකත්ව දරුවා වූද ඉතාම සාවද ප්‍රධානම හොඳින් ධර්මයේ ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, වෙළහෙන දාම් කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. අකුපීල කුපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතුවේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. සම්මා දිට්ඨි හයම තමන්ගේ సంతාන තුල දියුණු වේවා, වැඩේවා, ඒ කරා රං වේවා. උපනුපන්නාත්ම භාවයන් හීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසේ පැමිණවදාල ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ගාථා කියලා ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. නිදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. නිදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ යාවං හෝතු. සබ්බ දුක්ඛා පමුංචේතු. හොඳයි, මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරන පුළුවන් අය දන ගහලා වන්දනා කරගන්න. සම්භීතියෝ විවංජන්තු, සම්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච, අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදුවනමෝදාමි, කමාමි කමිතබ්බං සුපත්ත. දීර්ඝායුෂ ලැබ මතක්.